අපි ආයු සංඛාර වෝ සජ්ජන සූත්‍රය කරන්නේ මා විසින් මෙසේ අසන ලදී. එක් සමයකී භාගතුන් වහන්සේ විසල්පුර මහවනේ කූටාගාර ශාලා විහාරයේ වැඩවසන සේක. ඒ සමී භාගතුන් වහන්සේ පෙරවරු වේලේ හැඳි පෙරව පාසයුරුගෙන විසල්පුරට පිරිපිංස පිවිසිසේක. විසල්පුර පිරිපිංස හැසිර පසු බතින් පිණ්ඩපාතයෙන් පෙරලා වැඩිසේක්. අනද තෙරුම් බනව ආනන්දේනි හිඳිනා ඇතිරිය ගනු දිවා විහරණය පිණිස චාපාල චෛත්‍ය වෙත යන්නේ මේ වදාළ සේක. එසේ වහන්සේ කියා අනද තෙරු භාගතුන් වහන්සේට පිළිවැදන් දී හිඳිනා ඇතිරියගෙන භාගතුන් වහන්සේ පසුපසින් වැඩිය. ඒක් බෙත්තින් භාගතුන් වහන්සේ චාපාල චෛත්‍ය කරා එළඹිසේක. එළඹ පණවන ලද අස්නේ වැඩහුන්සේක. භාගතුන් වහන්සේ වැඩෙහිදී ආනන්දේනි විසල්පුරේ සිත් කලුවේ උද්‍යාන චෛත්‍ය සිත් කලුවේ ගෞතමක චෛත්‍ය සිත් කලුවේ සප්තාමු චෛත්‍ය සිත් කලුවේ භවූත චෛත්‍ය සිත් කලුවේ සාරානන්ද චෛත්‍ය සිත් කලුවේ චාපාල චෛත්‍ය සිත් කලුවේ ආනන්දේ යම් කිසිවෙකු විසින් සතර ඉද්ධිපාදයෝ වඩන ලද්දාහු නම් බහුල වශයෙන් කරන ලද්දාහු නම් යුක්ත යානයක් මෙන් කරන ලද්දාහු නම් පුරුදු කරන ලද්දාහු නම් මොනවට නිපදවන ලද්දාහු නම් හෙතෙම කැමැත්තේ නම් ආයුෂ කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටිය හැකි වන්නේ. ආනන්දෙනි තථාගතයන් විසින් සතර ඉද්ධිපාදයෝ භාවිතය, ඒ කියන්නේ ඩිවලොප් කළා කියන එක, බහුලීකතය පර්සිව් කළා කියලා, යානිකතය, වාස්තුකතය, අනුෂ්ඨිතය, පරිචිතය, සුසුම ආරාධ්‍ය. ආනන්දෙනි තථාගතයෝ කැමැත්තේ නම් ආයුෂ කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටිය හැක්කැයි වදාළසේක. මෙසේ භාගතුන් වහන්සේ දැඩි වූ සංඥාව ඉපදීම කරන ලබන කල්ලෙත්, ඕලාරික අවබාසය කියන්නේ හින්ට් එකක් දෙන කරන කල්ලෙත්, ආනන්ද තෙරණුව ඒ දැනගන්නට නොහැකි වූ මරෝ විසින් මඩන ලද්දකු සිත් ඇත්තකුසේ වහන්ස භාගතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා සඳහා දේමිනිසුන්ට යහපත පිණිස, හිත පිණිස, සුව පිණිස, කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වැඩ සිටින සේක්වායි. සුගතයන් වහන්සේ කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වැඩ සිටින සේක්වායි භාගතුන් වහන්සේ නොඇද්ද. ඉතින් මේක පෙන්වන්නේ මේ බුදුහාමුදුරුවෝ මේ චෛත්‍යයන් තියෙන තැන් වලට ගිහිල්ලා ඒ කිව්වා මේ මෙහෙම සිත් කලුයි. ඒ කිව්වේ මේවා මේ අගේනවා කියන එක නෙමෙයි. තථාගතයන් වහන්සේ ඒ කාලේ වෙනකොට ඉතින් වයසට ගිහිල්ලා අවුරුදු 80ක් වෙලානේ හිටියේ නේද? එතකොට ඒ වාගේ වයසට ගිහිල්ලා ඉන්න කෙනෙක් ඉතින් අමාරුවෙන් ජීවත් වෙනවා දැකලා කවුරුවත් කියන්නේ නැහැ අනේ තව පොඩ්ඩක් ඉන්නේ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නවා මට අවශ්‍ය නම් ඉන්න පුළුවන් ඒ කියන ඒ හින්ට් එක දුන්නා. බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ හතර ඉන්දිපාදියෝ වඩලා තියෙනවා නම් ඒ පුද්ගලට ආයුෂයක් හෝ ආයුෂ කල්පයක් ඉන්න පුළුවන් කියලා. ඉතින් මෙතන පෙන්නනවා මේ තථාගතයන් වහන්සේ වඩලා තිනවා, භාවිතා කරලා තිනවා. මේ ඒ වගේම යානිකතේ කියලා කියන්නේ මේ යානයක් මෙන් කරලා තිනවා. වාස්තුකතිය කියලා කියන්නේ ගිවන් ග්‍රවුන්ඩින් කියන එකයි. අනුෂ්ඨිතය කියලා කියන්නේ ස්ටඩි කියන එක. පරිචිතය කියලා කිව්වහම කොන්සොලිඩේට. එතකොට සුසුම ආරද්ධිය කියන එක පෙන්නන ඔය පටිසම්භිදා මග්ගේ මොනවට පරිපූර්ණ කළා කියලා. ඒක පෙන්නන මේ ක්ලේශියෝ පරිඋට්ටානියෝ කියනියෝ ඒ සංස්කාර විසම වෙනවා. ශාන්ත ස්වභාවයෙන් ප්‍රණීත ස්වභාවයෙන් නිරෝධය සමධර්ම ඇත්තේ වේ කියලා කියනවා. වෙල් අන්ඩර්ටේකන් කියන එක ඒ සුසුම ආරාධ්‍යය කියන්නේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ ඉල්ලුවේ නැහැ. ඊළඟට දෙවෙනි පාටත් බුදුහාමුදුරුවෝ ඔය විදිහට කිව්වා. ඒ තුන්වෙනි පාටත් එහෙම ඉල්ලුවාම ආනන්ද හාමුදුරුවෝ ඉල්ලා සිටියේ නැහැ ඒ කල්පයක් එහෙම ඉන්නේ කියලා. එතකොට මේක තේරුම් ගන්න ඒ සූත්‍රයේ ඉතුරු ටික බලන්න ඉස්සෙල්ලා අපි මේ ඩයග්‍රෑම් වලට ගිහිල්ලා බලමු. අපි පළමුවෙන්ම අග්‍රින්ට බ්‍රහ්මලෝකේ රහතන් වහන්සේට කෘතඥතාවය පළ කරන මේ ඩයග්‍රෑම්ස් අපිට ලබා දුන්නාට එහෙමනම් අපි ඉද්දි වල දෙවෙනි ස්ලයිඩ් එකට යමු. මේක පෙන්වන්නේ ඔයගලන්ට පේනවා මේ එක පැත්තකින් ලකුණු කරලා තියෙනවා සත්ත බොජ්ජංගය. අනිත් පැත්තෙන් ලකුණු කරලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක. එතකොට මේ සප්ත බොජ්ජංගයේ ඔයගලන්ට පේනවා මෙතන මේ හතරවෙනි ධානයට යන හැටි අපි මේ පෙන්වන්නේ. ඒ පළවෙනියෙන්ම අපි ප්‍රීතිය දැන් පළවෙනි ධානයට ගියොත් එහෙම විවිච්ඡේව කාමේ විච්ඡාකුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකදම් ප්‍රීති සුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති කියලා අපිට පුළුවන්කම තියෙනවා පළවෙනි ඒ ධානය කියන එකට යන්න. ඒ පළවෙනි ධානයේ ප්‍රීතිය කියන එක තියෙනවා. ඒ තමන් ඒ ප්‍රීතිය කියන එකට කැමති වෙනවා. හැබැයි ඒක සඳහා තමන්ට විතක්ක ਵਿਚාර කියන එක භාවිතා කරන්න තියෙනවා. ඒ විතක්ක ਵਿਚාර ඒ කියන්නේ මෙයා කැමති නැති වෙනවා ප්‍රීතියට සතුටේ විතක්ක ਵਿਚාර කියන මිල කමඨාණී මිල ගෙවන්න තියෙනවා. ඒ පාර එයා ඒක මතක තියා ගන්නවා මේ කෙස් කියනකොටම කෙස් ඩොම් නීදත් ඔක්කොම මල මුත්‍රා අසුජි ඒ බෝට්ටුවේ තියෙන එකක් කියලා. ඒකෙන් එයා යනවා ඒ දෙවිනි ධානයේට විතක්ක ਵਿਚාර ගැන රූප සමා කියලා එතන පෙන්නනවා. ඒව ගැන මෙනෙහි කරන්නේ නැතුව අභ්‍යන්තරේ සමාධිය ඇති දෙවිනි ධානයට යනවා. ඉතින් මේ දෙවිනි ප්‍රීතිය තමයි මේ පෙන්නන්නේ. ඒ පාර එයාට තේරෙනවා මේ ප්‍රීතිය කියන එක මට දැන් හොඳයි. හැබැයි මේ ප්‍රීතිය මේ කායිකව දැනෙනවා. යමක් කායිකව දැනෙනවනම් ඒකට ඇලෙන්න පුළුවන් කියන ආදීනවේ. ඒක නිසා එයා කැමති වෙනවා ප්‍රීතියට අනුතුරු තියෙන සුඛයට. එතකොට මේ සුඛයේ සහගතව මේ තුන්වෙනි ධානයේ ඉන්නවා. දැන් මේ ඇති වෙලා තියෙන සුඛයට එයා කල්පනා කරනවා. මම මේ ලෝකේ සුඛයි සුඛයි කියලා කියනවා. සත්‍ය වශයෙන් මේ ලෝකේ තියෙන්නේ දුක්ඛය. එහෙමනම් සත්‍ය වූ දුක්ඛය දැම්මතු වේ කියලා තමන් කල්පනා කරනවා. එතකොට මේ සුඛයට උපේක්ඛාවක් ඇති වෙලා එයා හතරවෙනි ධානයේ කියන එකට යනවා. ඉතින් මේක මේ අරියට මගෙත් ඒ විදිහටම ඕක ඇති වෙනවා. අර සංස්කාරයන් කියනවා පානාතිපාත අදත්තා දානෙව ඉවත් කළා මේ විදිහට උපේක්ඛාව සහගතව එන්න පුළුවන්. එතකොට දෙපැත්තකින්ම මේකේ එන හැටි පෙන්වනවා. එහෙමනම් අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පෙන්වනවා මේ ඉද්දීන් අතර තියෙනා වූ සම්බන්ධතාවය කියන එක. එතකොට මේකේ මුලින්ම අපි පටන් ගන්නෙ මෙන්න මේ විරිය කියන එකෙන් තමයි අපි පටන් ගන්න. මෙතෙන්ට එන්නේ කොහොමද? අර දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාව මේ භාවිතා කළා. ඉතින් ඕගලන්ට මතකයි ඒක නේද? ආහාරේ පටික්කුලතා සංඥා දෙතිස් ගුණපේ. සබ්බ ලෝකේ අනිබරත සංඥාව, සබ්බ සංඛාරේ අනිච්ච සංඥා, මරණ සංඥාව. ඒක භාවිතා කළාම පළවෙනි ධ්‍යානෙට ආවා. පළවෙනි ධ්‍යානෙන් කායානුපස්සනාව කියන එක ගලා. ඒ කායානුපස්සනාවේ ඕගලන් අර සමුදය ස්තංගමේ කියන එක බැලුවා. එතකොට අර භවතන් භවපච්චයා ජාතිය වගේ පටිච්ච සම්පාදේ පුරුක අවබෝධයේ සහගත වූ ඒ ධානයටයි ඊළඟට ආවේ දිබ්බ විහාරේ. ඒ පුද්ගලයන් නිර්වාණය කියන එක ස්පර්ශ කරනවා. එයා තේරුම් ගත්ත ගොම්බෙට්ටි ඉන්න පණුව වගේ මං හිටියේ කියලා. ඒ පාර ගොම්බෙට්ටෙන් එළියට පැනගන්න එයාට විරියක් ඇති වුණා. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගං ආති පදහති කියලා නේද? ඒ විරිය තමයි මේ පෙන්වන්නේ. පළවෙනියට ඇතුණා වූ විරිය. ඉතින් ඒ විරියෙන් යුතුව ඉන්නකොට තමන් දැක්කම් අර ගොම්බෙට්ටි ඉන්න පණුව ඒකෙම ඉපදිලා ඒකෙම ලෙඩ වෙලා ඒකෙම මැරිලා යනවා කියලා. ජාති ජරා ව්‍යාධි මරණය කියන එක දැක්කා. ඒ පාර ඒ සච්චාදිට්ඨාණයට ආව. කිසිම ආකාරයකින් මේ පවත්න්න බෑ. ඒ මොන ආකාරයකට අපි මේක සකස් කරන්න ගත්තත් ඒක නැති වෙනවා කියන එක තේරුම් ගත්තා. මේ ලෝකේ තියෙන හැමනම් ඔක්කොම මූසා මූස ධර්ම අමූස ධර්මයක් හැටි තියෙන නිර්වාණයයි කියලා. ඒ නිවනට යන්න කැමැත්ත ඇති වුණා ඡන්ද සමාධිය කියන එක. එතකොට එහෙනම් ප්‍රතිපදාවෙන් මේ කාරණා දෙක මෙතන ලකුණු වෙලා තියෙනවා. මේ ඡන්ද සමාධියට ආවට පස්සේ ඕකම තමයි ඥානපතේ කාරණා දෙක නේද? එතකොට මෙතෙන්ට ආවට පස්සේ තමන් ගරු කරනවා නම් ඒ ඡන්ද සමාධිය සඳහා ඒ කාම තණ්හා කාම කාමයන් එපා කියලා කියනවනම් කාම ඡන්දයන් පහ කරනවනම් එහෙමනම් තමන්ට චිත්ත සමාධිය කියන එකට යන්න පුළුවන් වෙනවා. එතකොට මේක තමයි ඉතින් ඕගලන්ට හිතා ගන්න පුළුවන් අර 10 කියලා දකුණු කරලා තිබුණේ. අන්නේ ඒ විදිහට ඥානපතේ ඒ ශුන්්‍යතාවය කියන එක. ඒ කියන්නේ මෙතෙන්දී අපි ගරු කරනවා කියේ උදේ කිව්වා. අර මං කිව්වේ රාට මිනිස්සෙක් නිදා ගන්නු. මත්පැන් බීලා උදේ ඇහැරිලා කියනවා මේ මම ඊට පස්සේ නම් බොන්නේ නැහැ මේ ජරා වමනේ දාලා කියනවා. අවස් වෙනකොට මතක නැහැ නේ. එහෙම නැතුව මෙයාගේ අර විරියෙන් කිව්ව එක යාර තාමත් පවත්නවා නම් එහෙනම් චිත්ත සමාධිය කියන එක ඇති වෙනවා. එතකොට ඔයගලන්ට පේනවා මෙතන මේ ලියලා තියෙනවා මේ චිත්ත සමාධිය ඇති වෙන්න නම් මෙත්තාව කියන එක තියෙන්න ඕනේ. මොකද අපි දන්නවා ඔය චිත්ත සමාධිය ලකුණු කරලා තියෙන්නේ දුක්ඛ පටිපදා කිප්ප අභිඥාවේ. එතකොට ඊට ඉස්සෙල්ලා තියෙන බ්‍රහ්ම විහාරය. එතකොට මෙත්තාව නැත්තම් චිත්ත සමාධියක් එන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට ඒක මතක තියාගන්න ඕනේ. එතකොට එහෙමනම් මේ ඩයග්‍රෑම් එකේ මේ මෙත්තාවක් නැත්තම් අපි මේක ගමන් කරන්න බෑ. එහෙනම් මෙතනින් පස්සේ ඉතින් මෙත්තාව තියෙන්න ඕනේ. මෙත්තාව අරගෙන ඊට පස්සේ මං ගිහිල්ලා අල්ලා විසේ කරන්නේ. ඒක චිත්තයට සමාදන් වෙලා ඒක තියෙන්න ඕනේ. ඒ එතනින් අපි එනවා හරියට අර දදතු පුඤ්ඤම් පවට්ටිති ගාතාව කරනවා වගේ. අර අසූචි පාඨවිය මගේ නෙමෙයි කියලා අර ප්‍රඥා දිට්ඨානයක් භාවිතා කරලා තමන් එන විමර්ශා ඒ සමාධිය කියන එක නේද? එතකොට මෙතෙන්දී යා කියනවා මේ ලෝභ දෝෂ මෝහ එහෙම එපා කියලා. අර හතරෙනි ප්‍රතිපදාවේ ඒ කතාව දක්වාම යාගේ ඒක තියෙනවා. එතකොට එතෙන්ට ආවට පස්සේ දැන් මෙයා කියනවා මට මේ විරිය සමාධිය කියන මෙතෙන්දී ඉතින් මේක විරිය ඉද්ධිපාදේ ඒ தත්ත්වයට තමන්ගේ පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ සංස්කාර මගේ නොවෙනවා කියන විරිය. දැන් අර පළවෙනිම පටන් ගත්ත විරිය සමාධිය දැන් ඒක ස්ට්‍රෝම් වෙලා ගිහිල්ලා ඒ සංස්කාරයන් අයින් කරලා ඒ විරිය ඉද්ධිපාදයේ தත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට මෙතන එහෙමනම් ආපහු පේන ඕගලන්ට මේ විරියෙන් ඡන්ද සමාධිය. දැන් ඡන්ද සමාධියත් කිව්වේ ඕකම නේද? ඡන්ද සමාධියත් කිව්වා සත්‍යාදිත්‍යාණේ නිසා මේක පවත්න්න බැහැයි කියලා එක කිව්වා. ඡන්ද සමාධියෙන් ඒ සංස්කාරයන් අයින් කිරීම. දැන් මෙයා හොඳ ස්ට්‍රෝං. විරිය සමාධියෙන් ඒ සංස්කාරය සම්පූර්ණයෙන් අයින් වෙනවා. අර කාමයන් කියන එක විතරක් නෙමෙයි. දැන් සංස්කාරයත් අයින් කළා. දැන් තමන්ගේ නිර්වාණයටම මනස බොහොම ස්ට්‍රෝංලි ඇවිල්ලා තියෙනවා. එතකොට ওই රාතන් වහන්සේ මට කිව්වා ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කළා කියලා ගාතාවක්. විරියෝත ඡන්தோ, ඡන්தோත චිත්தோ, චිත්தோ විමංසා කියලා. ඒ ගාතාව අපිට නම් හම්බෙලා නැහැ. ඒ කියන්නේ ඒක සූත්‍ර පිටකේ නැති වෙච්ච කොටස තමයි. ඒක තියෙන්නේ. දැන් බලන්න ඒක තියෙනව නේද? විරියෙන් ඡන්දේ. ඡන්දෙන් චිත්තේ. චිත්තෙන් විමංසාව. එතකොට ওই විදිහට මේ හතර සම්බන්ධ වෙනවා. ඉතින් අපි ওই චක්ක ඩයග්‍රෑම් එක කියලා එකක් දාලා හැම තියෙනවා. ඒකේ ඔය සම්බන්ධතාවය හොඳට අපි පෙන්වලා දීලා තියෙනවා. එතකොට දැන් මේවයි මේ සම්බන්ධතාවයන් තියෙනවා. මේ ඇතුණා වූ විරිය මේ ඡන්ද සමාධිය පෝෂිත කිරීමක් එහෙම කියන එක තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් විරියෙන් ඡන්දයට මේ විරියෙන් චිත්තයට ඒ අතර ඒ ක්‍රොස් කනෙක්ෂන්ස් උත් ඒ විදිහට තියෙනවා. එතකොට එතන අපි එහෙනම් මේක අවබෝධයක් තියෙන කොහොමද මේක ෆ්ලෝ වෙන්නේ කියලා නේද? විරියෙන් ඡන්දේ, ඡන්දෙන් චිත්තේ, චිත්තේ විමර්ශාව, විමර්ශාවෙන් ආපහු විරියකට එනවා. ඉතින් මේ විරියට ආවයන් පස්සේ මෙයා බොහොම සැරයි. සංස්කාරත් අයින් කළා එයා. එනවා මේ රූපය කියන ඒවා සම්පූර්ණයෙන් අයින් කරනවා. ඒකේ විමර්ශාව හොඳට ස්ට්‍රෝංග වෙලා. ඊළඟට අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු හතරවෙනි එකට. දැන් මෙතන මේ පෙන්වා දීලා තියෙන්නේ මේ ඕගොල්ලෝ කලින් ඉගෙනගත්ත ධර්මයක්. ඕගොල්ලෝ දන්නවා උපනාහය කියන එක තියෙනවා නම් අපිට පලාසය. පලාසය තියෙනවා නම් මච්චරිය. ඒ වගේම ඕගොල්ලෝ ඉගෙනගත්ත ක්‍රෝධය කියනවා නම් ඒකේ මක්කේ ඊර්ෂ්‍යාව. ඒකට මෙතන ද්වේෂය කියන එක තියෙනවා. නේද? ඒතකොට ද්වේෂයෙන් ඔය ඇති වෙනවනේ ක්‍රෝධයයි උපනාහය කියන එක නේද? එතකොට දැන් අපි මේ ඉස්සෙල්ලා කතා කළේ අපිට අපි ආවොත් එහෙම විරියෙන් ඡන්දේ ඡන්දේ චිත්තයට එවනම් මෙත්තාව තියෙන්න ඕනේ චිත්තයට එන්න. චිත්ත සමාධිය කියන එක ඇති කරගන්න. දැන් ඊට පස්සේ චිත්ත සමාධියට ඇවිල්ලා ඒක මේන්ටේන් කරගන්න නම් ඉතින් චිත්ත සමාධිය තියෙනවනම් අපිට ද්වේෂයක් කියන එක නැහැ. ඇයි අර ද්වේෂයට හතුරු දෙන්නේ කියෙම ඉන්නවන්නේ මේ චිත්ත සමාධියට. එතකොට අපිට දැන් මේ ද්වේෂය කියන එක නැහැ. එතකොට එහෙමනම් ඒක හා සම්බන්ධව තිබෙනා වූ ඒ ධර්මයන් අපිට නොතිබෙන්න ඕන. ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ධර්මයන් ඉතින් ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉතින් ඊර්ෂ්‍යාව නැත්නම් අපි දන්නවා ආකාස සංඥායතන. එතකොට ඒ සමාධිය ගිනව අපිට පවතිනවා කියලා. එතකොට මේක සඳහා අපි මේ චිත්තය සමාදම් කරගන්නවා නම් අපි ඉතින් මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්ලාප නොකර ඉන්න. මතකනේ බෝතලී සූත්‍රය නේද? ඒව කරනවා නම් ඉතින් අපිට සමාධිය පවතින්නේ නැහැ. එතකොට මෙහෙම වුණාම මොකද වෙන්නේ? අපි මේ චිත්ත ඉද්ධිපාදයෙන් විමර්ශාව කියන එකට ඇතුල් වෙනවා. දැන් මේ අපි මේ පෙන්වන්නේ මේ මෙතන ඉඳන් උඩ විමර්ශාවට යන එක. ඒක තමයි පෙන්වන්නේ. එතකොට ඒක වෙන්න නම් මෙන්න මේවා නැති වෙන්න ඕනේ. ද්වේෂයත් එක්ක තියෙන සම්බන්ධය කියන එක නැති වෙන්න. ඉතින් මේවා ඇති වෙනවා. පලාස කරනවා අපි. පලාසය කිව්වහම ඉතින් අපි පිසුනාමාච කරනවා නේද? එතකොට ඒව කරනවා නම් මේවා තියෙනවා. මේවා තියෙනවා නම් චිත්ත සමාධිය පවතින්නේ නැහැ. එතකොට එහෙම නැත්නම් අපිට පුළුවන්කම තියෙනවා මේ පරුසා වාචේ ඒවා කරන්නේ නැත්නම් අපිට පුළුවන් ඒ චිත්ත සමාධි විමර්ශාවට යන්න. ඒක හේතුව තමයි අර ඔයගොල්ලෝ අර මුලින් බලපු ඩයග්‍රෑම් එකේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මෙතන තියනා වූ මේ මුසාවාද පරුසා වාච කියන ඒවා දැන් ගියා. ඒක ගියාම බලන්න සම්මා දිට්ඨිය සම්මා සංකප්ප එහෙම ආවා අර ටික අයින් වුණා කියන්නේ ඒ ටික නැති වුණා නේද? ඒක නිකන් මකලා දැම්මා වගේ. දැන් එහෙනම් කෙලින්ම සම්මා දිට්ඨිය තියෙන එක සම්මා සමාධිය කියන එකට යනවා. අන්න ඒ අර්ථයයි තියෙන්නේ. මේ වයින් කළාට පස්සේ ඒ තමන්ට කෙලින්ම ඒ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ගියාම ඒව පවත්වීම නිසා මිච්ඡා ආජීවයන් ඒව අයින් කළා. ඒව අයින් කිරීම නිසා අකුසල් කොටසට යට ගියා. අකුසල් කොටස යට ගියා නම් සම්මා දිට්ඨියම මතු වෙනවා. එතකොට චිත්ත සමාධිය ඇතිනම් අපි මේ ජාති ඉඳන් ජරා වෙනවා කියන එක අපි දන්නවා. අපි ඔක අමතක කරලා නෙන්නේ. එතකොට චිත්ත සමාධිය තියෙනවා නම් ඒක දකිනවා. එයා දන්නවා වෙනස් වෙන බව දන්නවනම් වෙනස් නොවනවා කියන මුසාව පහ කරනවා. අපේ තියෙන වෙනස් නොවනවා කියන මුසාව. එතකොට මේ මුසාව පහ කිරීම කියන එක තියෙනවා. ඉතින් ජාති ඉඳන් ජරාවට යනවනම් ওই මදය කියන එකත් බහැලා යනවා. ඒක විමර්ශාවට හතුරු එහෙම නින්නේ නේද? මදේ එහෙම කියන එක ඒවා අයින් වීම කියන එක තියෙනවා. එතකොට ඒක තමයි මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ. මේ විදිහට මේ ද්වේෂය ද්වේෂත් එක්ක තියෙන සම්බන්ධ වූ ධර්මයන් අපිට නැති වෙන්න ඕන. එහෙම වුණත් තමයි විමර්ශා සමාධියට අපිට යන්න පුළුවන්කම කියන එක තියෙන්නේ. එවනම් අපි පස්සෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. පස්සෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ දැන් අපි තේරුම් ගත්ත අපිට මේ විමර්ශාව දක්වා ඉන්න පුළුවන්. මේ ද්වේෂය ද්වේෂයත් එක්ක තියෙන සම්බන්ධතාවයන් ඒවා අපි අයින් කරා නම් මගේ චිත්ත සමාධිය මේන්ටේන් වෙනවා. පරුසා වාචය ඒවා මම අයින් කළා. දැන් මගේ විමර්ශාව හොඳයි. දැන් විමර්ශාවේ ඉඳන් දැන් මම යන්න ඕනේ විරියට. ඒක නෙපෙන්නේ විරියද්දි පාදේ. විමර්ශායද්දි පාදේ විරියද්දි පාදේට. එතකොට මේ විරියද්දි පාදේට යන්න නම් අපි පොඩ්ඩක් ධර්ම ඉගෙන ගන්න වෙනවා. ඒක පාඩම් පැහැදිලි කරන්න බෑ. ඒක සඳහා තමයි අපි මේ මයින්ඩ් ෆැක්ටරි එකේ කතාව ඉගෙන ගන්න. දැන් අපි දන්නවා ෆැක්ටරි එකකට එක පැත්තකින් යම් කිසි දෙයක් දැම්මහම අනෙක් පැත්තෙන් ප්‍රොඩක්ට් එකක් එනවා. තේකොළ ෆැක්ටරි එකක් ගන්නකො මේ පැත්තෙන් තේකොළ දැම්මා ගිහිල්ලා මැද්දෙන් වේලිලා පැකට් වෙලා ඔක්කොම වෙලා එහා පැත්තෙන් ප්‍රොඩක්ට් එකක් එනවා කියන එක තියෙනවා. ඉතින් අපි හැබැයි මේ පැත්තෙන් ඇතුල් කරනකොට අපි හිතන්නේ එහා පැත්තෙන් එන්නේ හොඳ එකක් කියලා. ඕකමනේ අපේ තියෙන්නේ නේද? දැන් ඕගොල්ලන් වැඩ කරන ෆැක්ටරි එක ඒකේ දැන් කබල් මේවා එන්නේ නැත්තම් හොඳ ප්‍රොඩක්ට් එන්නේ නැත්තම් ඉතින් ඕගොල්ලෝ කියන මේක නංග වැඩක් නැහැ මම යනවා මෙතෙන් යන්න කියලා. එතකොට ওই පාසල් යන ළමයෙක් වුණත් කල්පනා කරන්න ඊළඟේ පාසලට ගරහනව නම් කවුරු හරි අර ඉස්සර කියන්නේ නේද සවුත් ඉස්කෝලේ කියලා. එහෙම කිව්වහම බොහොම තරහා යනවනේ. දැන් ඒගොල්ලෝ කල්පනා කරන්නේ අපේ ප්‍රොඩක්ට් එක බොහොම හොඳ ප්‍රොඩක්ට් එකක්. මේකෙන් බිහි වෙන ළමයි හොඳට ඒ ලෙවල් පාස් කරගන්නවා ආදී වශයෙන්. ඉතින් අපි දාලා තියෙන අතට අපේ හැඟීම තියෙනවා. එහා පැත්තෙන් එන්නව ප්‍රොඩක්ට් එක බොහොම හොඳ එකක් වේවි කියලා තියෙනවා. අපි කොයි වෙලාවකවත් හිතන්නේ දුක තමයි ඇති වෙන්නේ කියලා. ප්‍රොඩක්ට් එක හැටියට එන්නේ දුක. නමුත් අපි හිතනවා මේ එහෙම හිතන්නේ අපි හිතන භවය පවත්තන්න පුළුවන් ඒ කියලා. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ අර්ථය තමයි හැම වේදනාවකම කියන එක තියෙන්නේ. අපි එක වේදනාවකට වඩා තව වේදනාවකට අගයක් දෙනවා. ඒක හොඳයි කියලා කියනවා. කායික වේදනාවට වඩා මානසික වේදනාව. එතකොට අපි මේ වේදනා දෙකක් අපි සසඳලා බලනවා. මේකට වඩා මේක හොඳයි. නිතරම මේක තමයි කරන්නේ. මේ කෑමට වඩා අර කෑම ආදී වශයෙන් කියනවා. එතකොට එහෙනම් අපි මේ පැත්තෙන් ඉන්පුට් එකක් දුන්නා, එහා පැත්තෙන් ප්‍රොඩක්ට් එක ආවා. අපි නිතරම හිතනවා මේ පැත්ත හොඳයි කියලා. ඉතින් ඔකට මාන්නයක් එහෙම දාගන්න අර පාසලේ දරුවගේ තියෙන මාන්නයක් නේද? ඒක පාසල සම්බන්ධයි. ඊළඟට අපි 6 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. එතකොට ඕගලන්ට පේනවා මෙතන මේ ලයින් එකක් ඇඳලා තියෙනවා. ඒ ලයින් එකේ මෙතන සාතෙයයි කියලා එහෙම ලකුණු කරලා තියෙනවා. උඩ තියෙනවා අත්තවාදු උපාදානීය කියන එක. එතකොට මේක මේ පෙන්නන්නේ අපි මේ මෙතනින් උඩින් වක්‍රොත්ින් එහෙම මොකක් හරි එකක් අපි හිතමු නිත්‍යයි කියලා. අපි මෙතෙන්ට වක්‍රොත්ින් එහෙම අත්තවාද උපාදානෙට මොකද වෙන්නේ? මේ ලයින් එක දිගේ ඇවිල්ලා මෙතෙන්ට මේ පැත්තට ඇවිල්ලා මෙතනින් පල්ලෙහාට ජාතිය දක්වා එනවා. ඒක තමයි මේකේ තමන්ට පේන්නා උදේ. මේකේ ලකුණු කරලා තියෙනවා මේ ලාභ මච්චරිය කියන එක. මෙතන තියෙන මච්චරිය කොටසක් මෙතන ලකුණු කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ මච්චරිය නිසා සාතිය කියලා වංචා කළා. ඒකෙන් ඒක ඇති වෙනවා කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. චූල අස්සපුරු සූත්‍රය. ඊළඟට දැන් මෙතන මේ භවආශ්‍රයේ ලක්ෂණයේ කියන එක අර්ථ දක්වලා තියෙනවා. භවආශ්‍රයේ ලක්ෂණේ තියෙන්නේ මොකද්ද? ප්‍රාර්ථනේ ග්‍රන්ථයෙන් අபிසංකාරාකාය සංකරන්ති කියලා තියෙනවා. ප්‍රාර්ථනේ මෙතන තිබෙන්නා වූ රූපය කියන එක තියෙනවා. ආප ප්‍රාර්ථනා කරන. ආප කාලය තියෙන වේදනාවට අපි ගැට ගහිනවා නේද? ග්‍රන්ථය. මතකද අපි ඔක පැහැදිලිද? අபிසංකාරාකාය සංකරන්ති කියලා ඇහැක් කනක් හදනවා කියලා. අන්න ඒකම දාන්න පුළුවන් මෙතෙන්ට. ප්‍රාර්ථනේ ගුඩ් ප්‍රොඩක්ට්. හොඳ ආපයක් නේද? ඊට පස්සේ ග්‍රන්ථය කියලා කිව්වහම අපිට ඇති වෙන්නේ මොකද්ද? මේ ලාභ මච්චරේ නිසා ඇතිවෙච්චා වූ ව්‍යාපාදෙම තමයි ග්‍රන්ථ වෙන්නේ. අපි හිතන්නේ නම් හොඳ වේදනාවක් කියලා. ඉතින් මගේ සීයට මොකද වුනේ? සීය මුලින් කෑව හොඳට ආප්ප නේද? පස්සේ කනකොට මේකේ රසයක් නැහැ. එතකොට අර ආප්පේ ලාභයි කියලා ගත්තා. එහෙම නැත්නම් කුණු අඹ ගෙඩි ලාභයි කියලා ගත්තා. ඉතින් ඇත්ත වශයෙන්ම ග්‍රන්ථය වෙන්නේ අපි හිතන්නේ නම් සුඛයි කියන එක. නමුත් ව්‍යාපාදේ තමයි ඒ ග්‍රන්ථය වෙන්නේ. එතකොට ඒ කියන්නේ අර ෆැක්ටරි ගේනන් ඉතින් මේ ප්‍රොඩක්ට් එකෙන් එකකින් ලාභයි කියලා අරගෙන ඒ වගේ. එතකොට අபிසංකාරාකාය සංකරන්ති කිව්වහම මෙන්න මේ ප්‍රොඩක්ට් එකට අපි ඇලීම කියන එක තියෙනවා. එතකොට දැන් ඒකේ ලක්ෂණයක් ඕගලන්ට පේනවා. ප්‍රාර්ථනෙන් ග්‍රන්ථයෙන් අபிසංකාරාකාය සංකරන්ති කියලා. ඉතින් ඕකම දැන් ටිකට ඉස්සෙල්ලත් දැක්කා හැබැයි. මතකද? භවංච භෝගංච ඕකාරස්ස කියලාත් එහෙම ආවනේ. ඉතින් අபிසංකාරාකාය සංකරන්ති කිව්වහම චේතනාවත් එක්ක ඒක සම්බන්ධ වෙලා එනවා. එතකොට මෙතනින් වෙන්නේ මොකද්ද? මේකෙන් යම්කිසි නිත්‍යභාවයක් අපිට ඇති වෙනවා. එතකොට මේ නිත්‍යභාවයේ හරියට මෙතනින් මේ අත්තවාදු නිත්‍යයි කියලා මෙතන අත්තවාදු උපාදානෙට වැක්කුරුවා නම් මේක ලාභයි කියලා අරගෙන දැන් එහෙනම් අපි මෙන්න මේ රාගය මේ පැත්තට ආවා. මෙතනින් ඇති වෙනවා ජාතිය කියන එක. එතකොට දැන් මෙතන අපි බැලුවහම ඕගලන්ට පේනවා එහෙමනම් අපිට වෙන්නේ අත්තවාදු උපාදානෙ ඉඳන් අත්තභාව පටිලාභයට අපි එනවා. ඒක තමයි මේ පෙන්වන්නේ. අත්තවාද උපාදානේ මත්තභාව පටිලාභය. අත්තභාව පටිලාභයක් අපිට ඇති වුණායින් පස්සේ ජාතිය ඇති වුණා නම් ඉතින් ආභව රූප ස්පර්ශ කළා ආන්න ලාභයි කියලා ඒ පැත්ත හදනවා. එතකොට එහෙමනම් ඒකෙන් අනිත් පැත්තටත් යනවා. වෙනවද? ඒක දෙපැත්තට යනවා. අත්තවාද උපාදානෙන් අත්තභාව පටිලාභය, අත්තභාව පටිලාභයෙන් අත්තවාද උපාදානෙන්. එතකොට අපි හදන ප්‍රොඩක්ට්ස් වලින් දැන් ෆැක්ටරි එකේ කතාව වෙන කිව්වෙ ඉතින් හොඳ මේවා හදනවායි කියන එකනේ. අපි හදන ප්‍රොඩක්ට් වලින් හොඳම එක මොකද්ද? අපි හදාගත්තේ Earth ජාතිය. ඕක තමයි අපි හදාගත්තේ. එතකොට එහෙමනම් ඒක තමයි මේ බෙස් ප්‍රොඩක්ට් එක කියන එක. ඉතින් අම්මා කෙනෙක් කියාවේ දැන් මම දරුවෝ හැදුවා, දරුවෝ දෙදෙනෙක් හැදුවයි මෙහෙමයි කියලා නේ. තමන් හදපු ඒක හදාගත්තේ එයා. මේක තමයි අපි හදාගත්ත එක. එතකොට මෙතන අපි හදනවා මෙතන ප්‍රොඩක්ට් එක මේ චිත්ත සංස්කාර. එතකොට එහෙමනම් ඕගලන්ට පේනවා මේකේ ඒ අපි ඒවට තමයි උපාදාන වෙන්නේ. මේ පැත්තේ මේවා හදලා උපාදාන වෙනවා. අන්තිමට අපි මේ ජාතිය කරලා ගමන් කරනවා කියන එක තමන්ට පේනවා. මෙන්න මේ විදිහට තමයි මේ අපි මොකකින් හරි පොඩි එකට සුබයි කියලා ඒ අර්ථ දැක්වීමක් දීලා පොඩි එකකින් පටන් අරගෙන ඒක විශාල එකක් වෙනවා. ඇයි අර සුබයි කියලා දැන් ටීකර ඉස්සෙල්ල බැලුවනේ ආනීජේ සුබයි කියලා මේකට ඇදුනා දත්තා දානී කියන ඒවා ඒව කළා නේද? ඉතින් එන්නෙන්නම දැන් මේක වැඩි දියුණු වෙලා දැන් මේ මනුස්සයාට මතක නැහැ මගේ මේ සුබෙන් තමයි මේක පටන් ගත්තේ කියලා, අඹගෙඩියෙන් තමයි පටන් ගත්තේ කියලා මතක නැහැ. දැන් හිතාගන්නේ මම මේ ටයි එක දාගෙන හොඳට ඇඳගෙන කාර් එකේ වාහනේ ගිහිල්ලා වැරට යනවා. මෙන්න මේ අර්ථය තමයි එයාට දැන් පේන්නේ. මේ කබලින්කාර ආහාරයේ රූපේ කියන කතාව එයාට ඒක ගැන දැන් අමතකයි. මොකද අරවැය තින්නව බලපෑම අධිකයි. දැන් පිස්සෙල බැලුවනේ ආනිජ සප්පායකේ නේද? කොයිතරම් දුරකට ආවද කියන එක. ඒ චිත්ත සංස්කාරයන්ගේ බලපෑම කියන එක. ඒ කියන්නේ බර්ත් එකටම යන්නේ කියලා තමයි කියන්නේ. මෙයා ඉදන් කියන්නේ අත්වාද උපාදානින් කියන්නේ යන්න මේ කියලා නේද? අත්වාව පටලාවෙටම යන්න තමයි කියන්නේ. අපි එහෙමනම් ඒ බලමු ඊළඟ 7 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. ඕගලන්ට පේනවා මේ ස්ලයිඩ් එකේ වෙනසකට තියෙන ලාභ මච්චරිය ඊට පස්සේ මෙතන තණ්හාව කියන එක ලකුණු කරලා තියෙනවා නේ. අර මච්චරිය ලාභ මච්චරිය. එතකොට ඒකට අමතරව ඔයගලන්ට පේනවා මෙතන මේ භව ආශ්‍රය කියන එක ලකුණු කරලා තියෙනවා. මේ රේඛාව කැපෙන තැන තියෙනවා නේ. මෙන්න මේ රේඛාව 1.1 රාගයේ ඉඳන් ඒ සාතිය ඒ තියෙන රේඛාවයි. ඊළඟට ඔයගලන් දන්නවා මේ ස්පර්ශයේ මේ රේඛාව ඔයගලන්ට මතකන්නේ නේද? ජරාව දක්වා එන්නා වූ එක. එතකොට මෙතනින් කැපෙන තැනට දාලා තියෙනවා භව ආශ්‍රය කියලා. එතකොට දැන් අපි වේදනාවට සංඥාව මේක සංඥාව ලකුණු කළා නේ සංඥාවකින් අපි අගයක් දෙන්නේ මේක දුකයි කියලා අපි හිතන්නේ නැති කම නිසා දුකයි කියන එක නොදන්නා කම නිසා හැදෙන ප්‍රොඩක්ට් එක දුකයි කියලා අපි හිතන්නේ නැහැ මේ පැත්තෙන් දැම්මම එහා පැත්තෙන් යමක් එන මේක දුකයි කියලා අපි හිතන්නේ හොඳම දෙයක් තමයි එන්නේ කියලා එතකොට මේ තණ්හාව කියන එක අපිට ඇති වෙන්නේ ඒ ඔයගලන්ට පේන ඔය අත්තා කියන කතාවේදී පසු සංඥාවක් හැටියට තමයි භව ආශ්‍රය කියන එක ගත්තේ නේ. එතකොට අනිත් පැත්තට පේනවා තණ්හාව නොවන්නේ නම් මේ භව ආශ්‍රයට ඉඩක් හම්බ වෙන්නේ නැහැ. තණ්හාව කියන එක නැත්තම්. එතකොට ඒ කියන්නේ අර සුඛය කියන එක පරාමාස වෙලා පරාමාසෙන් අත්තා කියන එක පසු සංඥාව ඒ භව ආශ්‍රය කියන එක තියෙන. එතකොට සුඛය තමයි ඔක ඇතුලේ ඉන්නේ. එතකොට ඒ තණ්හාව එන්නේ නැත්තම් භව ආශ්‍රය කියන එකට ඉඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි අත්තා කියලා ගන්නේ නැත්තම් ඒ කරුණාවෙන් අපි අප්‍රමාණයට කියන එකට ඒක ගමන් කරනවා. දැන් දන්නවනේ ඉතින් භව ආශ්‍රව කතාව ගත්තාම මේ පැත්තේ ගිහිල්ලා ඒ වැරදි පාරනේ දෙවිනි පාරනේ ස්පර්ශාහාර පාරනේ ඒකට විරුද්ධයිනේ. සුඛාපටිපදා කිප්පාවිඤ්ඤාව නේද? ඒක අතහරිනවා නම් අපිට කරුණාවෙන් අප්‍රමාණී කියන එකට යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ධර්මයත් එක්ක සම්බන්ධ කරලා බලන්න ඕන. මේක තමයි මේ දෙවෙනි එක්සිට් පොයින්ට් එක. දැන් මම මේ ප්‍රොඩක්ට් එකට යම් කිසි දෙයකට අගයක් දීලා ගත්තා නම් මගේ ප්‍රශ්නේ ඒ කියන්නේ මං ආපහු නිත්‍යයි කියලා ගත්තා අත්තවාද උපාදාන අත්තභාව පටලාව මගේ ජාති කතාව කියන එක මං ආපහු හදා ගන්නවා කියන එක තියෙනවා. එතකොට මේ තණ්හා වෙලානේ ඔය අත්ත කතාවක් නැති වෙලා මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතකොට ඒ කියන්නේ දෙවෙනි එක්සිට් පොයින්ට් එක කියලා කියන්නේ මේ අපි යන්නේ ඔක්කොම අපි කිව්වා ඉස්සෙල්ලා මාර්යාගේ මේ කුගුල කොටු ඉන්නේ කියලා නේ. එතකොට එහෙම නැත්නම් ඒගොල්ලෝ හිතන්නේ හයිවේ එකක යනවා. හයිවේ එකේ එක එක්සිට් එකක් තියෙනවා එළියට පැන ගන්න. මෙත්තාව. ඒ එක්සිට් එක ගත්තේ නැත්නම් තවත් එක්සිට් එකක් තියෙනවා කරුණාව. අන්න ඒ වගේ එක්සිට් පොයින්ට්ස් තියෙනවා. එතකොට මේ ඔය බවාශ්‍රය තමයි අපිට මේ ඇස වුණේ කියලා කියන්නේ. තණ්හාව නිකන් නෙමෙයි නේති වෙන්නේ. නේද? වේදනාවෙන් ඒ කියන්නේ ස්පර්ශ වෙලා ස්පර්ශයෙන් ඇහැ කන නාසයෙන් ඉවෙන් ස්පර්ශ වෙලා ඒකෙන් වේදනාවක් ඇති වෙලා ඒ තණ්හාව ඒකින් එක ඇති වෙන්නේ. ඔය භවාශ්‍රය තමයි අපිට ඇහැ වුණී කියලා කියන්නේ. එතකොට මේක මෙහිදී අපිට වේදනාව සඳහා තමයි අපි ඇහැ වුණී කියලා කියන්නේ. ඒක නැත්තම් බෑනේ. දැන් මට වේදනාව ඇති කරගන්න නම් මට ඇහක් තියෙන්න ඕනේ. ලස්සන රූප බලන්න. කනක් තියෙන්න ඕනේ සද්ද අහන්න. ඒ වගේම මේ රසය ගන්න කටක් තියෙන්න ඕනේ. එතකොට ඒක දැන් මේ අවස්ථාවේදී අපි තුන් රූපයක් කියලා. ඉතින් රූපය ගත්තොත් අපි අපිට පේනවා මේ වේදනාව සඳහා ඇහැ ඕනේ කියලා. ඒ වෙලාවේදී ඇස ඒ මොහොතේදී මම වෙනවා. අන්න මමංකාරේ මම. මම ඉන්නවා. මම මේ කන්නේ අර කුණුවඹ ගෙඩියේ කපල දාලා කන වෙලාවේ ආන්නේ මේ මනුස්සයාට අර සුඛය. අන්න ඒ සුඛේනේ අත්තා වුනේ. දැන් ඔන්න මම වුණා. එතකොට මම කරුණාවෙන් අප්‍රමාණයට යනවා නම් ඒ කියන්නේ ඉතින් මම අතහරිනවා නේ. චාගාදිට්ටානේ. ඇයි ඇති වෙන්නේ දුකයි කියලා දන්නවනම් මං අතහරිනවා. මේ තනි කර මේ කතා කරන්නේ මේ දුක්ඛාපටිපදා කිප්පා විඥාවේ කාරණාත් එක්ක මේ කතා කරන්න. එතකොට එහෙමනම් අපිට පේනවා ඔය වේදනාව සඳහා ඇහැ ඕනී කියන එක ඒක තුනී වෙලා යනවා. මම කියන්නේ නැහැ වේදනාවට ඇහැක් ඕනී කියලා. මම දන්නවනම් මේ ප්‍රොඩක්ට් එක දුකයි කියලා දන්නවනම් මං එහෙම කියන්නේ නැහැ. එතකොට වේදනාව නිසා ඇතිවෙනා අත්තභාව පටිලාභ කොටස කියන එක ඇති වෙනවා. පහ වෙලා යනවා. ඒක නැති වෙලා යනවා. දැන් බලන්න අත්තභාව පටිලාභේ මේක හරියට මං කිව්වා මෙතන උඩින් මොකක් හරි එකක් වැක්කරුවාම මේක දිගේ පල්ලෙහාට ආව භවය කියන එක හැදෙනවා. දැන් මං රූපය නිසා එක වෙලාවක වැක්කිරීමක් කියන එක තියෙනවා. අර සූ අවුගුල ඉගෙන ගත්ත ආනෙන්ජ සබ්බායක නේද? 1B 2B 1A 1B ආදී වශයෙන් විඥානේ දක්වා ආවනේ. හැන්ඩල් එක හදාගත්තා. අන්න නිට්යයි. නිට්යයි කියලා ගත්තනම් ඔන්න පල්ලෙහෙන් වතුර වක් කරලා එනවා. එතකොට රූපය නිසාත් මම ඒක කරනවා. වේදනාව නිසාත් මම මේක කරනවා. දැන් මම දන්නවනම් මේක දුකයි කියලා. මේ ඇති වෙන ප්‍රතිඵලය දුකයි කියලා දන්නවනම් එහෙනම් මම වේදනාව සම්බන්ධයෙන් ඒක අතහරිනවා. ඒ කියන්නේ දැන් වතුර වර්ග පහක් වක් කරනවා කියන්නකෝ. නේද? පුඩින් රූපය නිසා වක් කරන එක තියෙනවා. දැන් මම කරුණාවෙන් අප්‍රමාණයට යනකොට වේදනාව කියන වතුර වක් කරන්න යන්නේ නැහැ. එහෙමනම් වේදනාව නිසා මට යම්කිසි අත්බව ප්‍රතිලාභයක් ඇති වෙනවද? ඒක බහැල යනවා. ඒක පවතින්නේ නැහැ. කිනික තියෙනවා. එතකොට ඒකේ නිසා ඇති වෙන සාතෙය කියන එක වංචාව කියන එක අඩු වෙනවා. මම ඒක ගත්තේ නැහැ. අන්න ඒ විදිහට මේක බලන්න ඕනේ. අර ප්‍රොඩක්ට් එක කියන එක අපි මෙතනින් මෙහෙන් දාලා අපි යමක් හදා ගන්නවා. ඒ හදා ගන්න එකෙන් වෙන්නේ මොකද්ද? මේක දිගේ ඇවිල්ලා අත්ත භාව පටිලාභයට එනවා. ඒක සඳහා මම එක එකව භාවිත කරන රූප වේදනා කියන එක. මම කරුණාවෙන් අප්‍රමාණට යනකොට මම අන්න වේදනාව එක්ක වතුරුවක් කරන් ඉන්නේ කියන එක තියෙනවා. ඒ කොටස තුනී වෙලා යනවා කියන එක පේනවා. ඒක තමයි මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඒතකොට මෙතනත් පෙන්වන්නේ මේ ලාභයි කියන කතාව තුඩ තමයි අපි මේක කරේ නේද? මේ ප්‍රොඩක්ට් එක මේක ලාභයි කියන එක. ඊළඟට අපි 8 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. එතකොට මේ 8 වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා කාරණා කීපයක්. අර ඉස්සෙල්ලා තිබිච්ච ලාභ මච්චරිය මේ මෙතන මේ මච්චරිය තමයි ලාභ මච්චරිය කියන එක. එතකොට ඒ මච්චරිය මේ මච්චරිය ඇතුලේ තියෙනවා. ඒක නිසා ලාභයි කියන කතාවල් තියෙනවා නේද? ඒ වගේම ඕගලන්ට පේනවා මේ අත්තා ඉඳන් නිට්ටිය කියන එකට අර ගහන ජැක් එකක් ගහනවා කිව්වනේ. අනේ ඒක මේකෙදි තමයි අපි ඉගෙන ගන්න මේ තපස් බුදුසීය තමයි මට මේක පෙන්වලා දුන්නේ. මෙතන පල්ලෙහායින් තියෙනවා මේ දුස්සීල භාවය කියන එක. එතකොට දැන් අපිට මේ ඕක ඒක තීරුම් ගන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. දැන් අපි තුන්වෙනි සත්‍යය කියන්නේ මොකද්ද? නිරෝධ සත්‍යය. දුක්ඛ නිරෝධ සත්‍යය පෙන්නනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ තණ්හාව කියන එක හොඳයි. තණ්හාවෙන් ඇති වෙන්නේ දුක්ඛයක් කියන එක සාමාන්‍ය මනුස්සයට හිතෙන්නේ. දැන් මේ පුද්ගලයාට පේනවා මේක ඒ තණ්හාව කියන එක නැතිවීමෙන් තමයි දුක්ඛ නිරෝධය. එහෙමනම් අර මාන්නේනේ කියන්නේ මේ විදිහට මට ඕනී කියලා ඇහක් ඕනී ආදී වශයෙන් ආදී මානිය විසින් කරන්නා වූ දේ තියෙනවා. ඒක ඔය එහෙම වෙන එක හොඳයි කියන එක. ඒ කියන්නේ මානිය පෙන්ලා දෙන්නේ ඕගලන්ට ඒ දුක්ඛ නිරෝධේ නැතිකම හොඳයි කියන එකනේ පෙන්ලා දෙන්නේ. දුක්ඛේ හොඳයි කියන එකයි පෙන්ලා දෙන්නේ නේද? එතකොට ඒක බහැලා යන්න ඕනේ, අඩු වෙන්න ඕනේ. ඉතින් මේක තේරුම් ගන්න පුළුවන් වෙන ගාථාවක් තියෙනවා. ඒ ගාථාව ඇවිල්ලා ඔය මේ 2012 ඒ අග්නිත බ්‍රහ්මලෝක රහතන් වහන්සේලා හත් නමක් ඇදලා ගාථාවක් කිව්වා. එක රහතන් වහන්සේ නමක් එක පදයයි කියන්නේ. එතකොට ඒකේ අපි ඒක ලියාගමු. පළවෙනියට පෙන්නනවා ඉන්ද්‍රිය අසංවරය මගින් ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. ඉන්ද්‍රිය අසංවරය මගින් ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. ඒක තමයි පළවෙනි පදේ. දෙවෙනියට කියනවා මේ සඳහා ඇස ඕනී කියලා කියනවා. කවුද මේ ඇහක් ඕනී කියලා කියන්නේ? මේක නිකන් දෙබසක් වගේ මේ ගාථාවේ තියෙන්නේ. මේ ඇසයි ඕනී කියලා කියන්නේ භව ආශ්‍රය. අර ප්‍රාර්ථනෙන් ග්‍රන්ථෙන් අபிසංකාරාකාය සංකරන්ති කිව්වනේ. ඒකට ඇහක් හදනවා කියලා අපි එහෙම ඉගෙන ගත්තේ නේද? එතකොට ඒ බවාශ්‍රය තමයි ඇහක් ඕනේ කියලා කියන්නේ. ඇයි ඉතින් මං ඉන්ද්‍රිය සංවරය වෙන්න නම් ඉතින් මට ඇහක් නැත්තම් මට බෑනේ. කොහොමද රූප බලන්නේ නේද? එතකොට එයා ඔන්න එකක් ඒක හැදුවා. ඊළඟට තුන්වෙනි පදේ එනවා මෙහෙම වෙන එක හොඳයි කියනවා. කවුද ඒ කියන්නේ? මානේ. අර වගේ ප්‍රොඩක්ට් එකක් එහෙම හදන එක හොඳයි කියලා. එයා කියන්නේ නැහැ. මේක දුකයි ඇති වෙන්නේ කියලා. මෙහෙම ඉන්න එක හොඳයි කියලා ඒ මානේ විසින් කියන්නේ. ඊළඟට හතරවෙනි පදයට එනවා ඒ නිසා මම කරනවා එය. ඒ නිසා මම කරනවා එය. කවුද ඒකේ උත්තරේ? කවුද ඒක කරන්නේ? සංස්කාරය තමයි ඒක කරන්නේ. එයා තමයි හදන්නේ නේද? ඊළඟට පස්වෙනි එක හැදුවට පස්සේ ඇලෙනවා. කවුද ඇලෙන්නේ? තණ්හාව. හැදුවට පස්සේ ඇලෙනවා. ඊළඟට හයවෙනි එක අත්හරින්නේ නැහැ කියනවා. හයවෙනි පදේ අත්හරින්නේ නැහැ කියලා කියනවා. ඒ කවුද? අවිද්‍යාව. එයා කියනවා මේව නිත්‍යයි. මං අතහරින්නේ නැහැ. නිත්‍ය නම් අතහරින්නේ නැහැ නේද? හත්වෙනි පදේ දුක් විඳිනවා මේ ආකාරයට. කවුද මෙයාගේ නම? ආහන් සහ මම. දැන් ඕකේ පද හතම ඕනේ. ඕක හරි ලස්සන. ඔය ගාතාව තනි කර ඕකම භාවනා කරන්න පුළුවන් පස්සේ වෙලාවක. ඕකේ දැන් එහෙමනම් අපි ඉගෙන ගත්ත ඉන්ද්‍රිය සංවරය මගින් ඇසින් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. මේ සඳහා ඇස ඕනී කියලා කියනවා බව ආශ්‍රය. ඊළඟට කිව්වා මෙහෙම වෙන එක හොඳයි කියලා කියනවා මාන්නේ. ඉතින් තුන්වෙනි සත්‍යය මනසට නැංගුවොත් ඔය මාන්නේ කියන කතාව, එයා කියන කතාව වැරදි කියලා පේනවා. එතකොට ඒ කතාව අඩු වෙලා යන්න ඕනේ. මෙහෙම වෙන එක හොඳයි කියන එක. එතකොට එහෙනම් මානෙ ඇතිනම් මොකද වෙන්නේ? අත්ත් සංඥාවට නිට්ටයයි කියලා අගයක් දෙනවා. ඒකේ පෙන්වන්නේ මෙහෙම හදලා ඉන්න එක හොඳයි. අන්න ඒ වගේ අදහස් අද වඩු වාසුන් නැහැ කෙනෙක් එහෙම කල්පනා කරනවා. මෙවන් හොඳ භාණ්ඩයක් හදනවා ආදී වශයෙන් එයාගේ කල්පනාව තියෙනවා. අන්න ඒක තමයි අපි මෙතන මේ කල්පනා කරන්න ඕනේ. මේක තමයි මේ තපස්සේ බුදුසීය මට පෙන්වුවේ. ඕගොල්ලෝ දන්නෝ ඔය 7-2 කියලා කිව්වහම මෙතන මච්චරිය අපි තයෝ ධම්ම සූත්‍රයේ 7.2 කියලා මච්චරිය කියලා දැම්මා. ඒකෙන් එනවා මෙතන මේ 6.2 දුස්සීල භාවය කියන එක. මච්චරිය නිසා දුස්සීල භාවය ඇති වෙනවා කියන එක එතන පෙන්වනවා තයෝ ධම්ම සූත්‍රය. ඊළඟට ආපහු ඒ සාතීය කියන එක, ඒ කියන්නේ මච්චරිය නිසා සාතීය ඇති වෙනවා කියලා චූල අස්සපුර සූත්‍රය අපි ඉගෙන ගන්නවා. එතකොට එහෙනම් මෙතන පේනවද මේ වෙන දේ? මච්චරිය තියෙනවා නම් දුස්සීල භාවය, මච්චරිය තියෙනවා නම් මාන මේ සාතීය කියන එක ඇති වෙනවා. දැන් මේවා ලාභයි කියලා ඉතින් මාන්නයන් හිම ඇති වෙනවා නේද? එතකොට ඊළඟට බලන්න මේ දුස්සීල භාවයම අපි ඉගෙන ගත්තා නේද? ඒකම මාන්නය වෙනවා කියලා. පානාති පාති, අදත්තා දානි, ඒවටම තමයි අපේ මාන්නය කියන එක ඇති වෙන්නේ. ඒ මොනසෙට හිතනවා එක කරගෙන ඉන්න එක හොඳයි කියලා. එතකොට මේ මාන්නය ඇති වුණායින් පස්සේ අපි මේ අත්තා ඉඳන් නිත්‍ය කියන එකට ඒක මගින් ජැක් එක ගහනවා. මතකද අපි පැහැදිලි කළා අර මේ කාර් එකක් ගන්න ගියාම එහෙම මාන්නේ මදේ අරයගේ නොදුනයි කියලා මං කියනවා නැතිහයි ආදි වශයෙන් තමන්ගේ කියනවා. මේ දුස්සීල භාවයට තමයි අපි මේ මාන්නේ වෙන්නේ. ඔය ඉතින් මං කියන්නේ ඔක අර කුගුල් පට්ටියක්. දැන් මිනිස්සෙක් හොඳට නිකන් ඉන්න, ඊට පස්සේ එයාට පේනවා මේ, ඒ කියන්නේ ගොවියෙක් වගේ ජීවත් වෙන මිනිස්සයා. කන්නේ සමහර විට වේලක් අර වේලක් වෙන්නත් පුළුවන්. පාරේ යනකොට පේනවා මේ හොඳ ගේට්ටුවක් එහෙම තියෙනවා ලොකුවට. හැබැයි ඉතින් ඇතුලින් කුකුලොත් නිකන් කොක් කොක් ගන්නවා වගේ සද්දෙත් ඇහෙනවා. කන්ද උඩ තියෙනවා ලොකුවට ගෙයක්. ඉතින් මම බලනවා මේ හොඳ පෝසත් මහත්තයෙක් කියලා. ඉතින් අනේ මිනිසුන් ගමේ ආ මිනිසුන්ගෙන් ආරංචි වෙනවා. නෑ, එයාගේ තමයි ආ කුකුල් පට්ටිය දාගෙන තියෙන්නේ. ඒ කුකුල් පට්ටිය දාගෙන ඉන්න මුදලාලි. යන්නේ බෙන්ස් කාර් එකේ. ළමයි යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ. ආදී වශයෙන් ඉතින් ඒක තියෙනවා. මෙයත් කල්පනා කරනවා මමත් ඕක කරනවා කියලා. එතකොට දැන් ඒ ආගේ දුස්සීල භාවය තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ওই මිනිස්සයා අපි හිතමු පන්සලට ගියායින් පස්සේ ගිහිල්ලා බෙන්ස් කාර් එකේ බහිනකොට මිනිස්සු ඇවිල්ලා දොරත් අරිනවා. මුදලාලි මහත්තයයි කියලා නේද? ඉතින් පන්සලට ගිහිල්ලා කියනකොට ආමුදුරුව ඉතින් බණ එහෙම කියනවා. මේ ඕවනම් හොඳ වැඩ නෙමෙයි. එයාටම කියන විදිහට නෙමෙයි කියන්නේ. අනිත් මිනිස්සුන්ට මේ පානාති පාතේම හොඳ නැහැ. අපාය ගිහිල්ලා ඉපදෙනවා ආදී වශයෙන්. අරයාගේ මනසේ තියෙන්නේ මොකද්ද? එයාගේ ආමුදුරුවන්ගේ ස්ට්‍රීම් එකේ අරක පානාතිපාත හොඳ නැහැ කියලා කතාව යනකොට මෙයාගේ කල්පනාව එන්නේ වෙන ස්ට්‍රීම් එකක්. එයාගේ විඥාන ධාරාව යන්නේ. එයාගේ කල්පනාව තියෙන්නේ මම මෙතෙන්ට ආවෙත් අද මේ දන් දෙන්න හරි මට එන්න පුළුවන් වුණේ මම මේක වැඩේ කරන්න හින්දා. මගේ ළමයි යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. මං යන්නේ බෙන්ස් කාර් එකේ දැන්. එතකොට මෙයාගේ අර මාන්නෙන් අර ඇටවිලා තියෙන්නේ මොකද්ද? ඒ තමන් පානාතිපාතේ වාගේ දේවල් කරනවා කියන එකට තමයි මෙයාගේ මාන්නේ තියෙන්නේ. එතකොට මේ දුස්සීල භාවයට තමයි අපේ මාන්නේ. එතකොට මාන්නේ විසින් කරන්නේ මොකක්ද? දත්තා ඉඳන් නිත්‍යයට යනවා. දැන් එයා පෙන්වන්නේ මේවා පර්මනන්ට් කියන විදිහට. දැන් මොකද වෙන්නේ? ආපහු අර ප්‍රශ්නේ නේද? මේ නිත්‍යයි කියලා ආවනම් අත්වාද උපාදානයට ආව ඔන්න පල්ලෙහාට බැස්සා ඔන්න අත්භාව පටිලාභය කියන එකට අපි එනවා. එතකොට මෙතන මේ ලාභයි කියලා අරගෙන නේද බලන්න මේක මේ පටන් ගන්නෙ මෙන්න මෙතනින් නේද? ලාභ මච්චරිය ඒක තමයි මෙතන ලියන්නේ. මෙතන මේ මච්චරිය කියන එක තමයි මේකේ කොටසක්. ඒ කොටස ගත්තාම ඇති රූපේ ලාභයි කියලා ගත්තනම් අන්න සාතිය මේ පැත්තට මෙතනින් මේ පැත්තට ගියා දුස්සීල භාවයේ දුස්සීල භාවයට මානේ වුණා අත්තයිඳන් නිත්‍යජක් එක ගැහුවා එහෙනම් අත්තවා දුපාදාන ඉඳන් අත්තභාව පටිලාභය කියන එකට තමන් එනවා කියන එක පේනවා එහෙමනම් දැන් අපිට පේන්නේ එහෙමනම් දුස්සීල භාවයේ මාන්නේ මාන්නේ දුස්සීල භාවයේ ඕක තමයි තමන්ට තියෙන්නේ ඉතින් අර මාන්නේ ඉඳන් කියන්නේ මෙහෙම මෙහෙම තමයි ඉන්න ඕනේ කුකුල් පට්ටි දාගෙන මරාගෙන ජීවත් වෙන්න ඕනේ. ඔන්න ඔය අර්ථයෙන් නේද? දැන් අදත් ආදානට අපිට කොච්චර මානියක් තියෙනවද? මම මෙහෙම ටයි එක දාගෙන එහෙම නැත්තම් හොඳ කාර් එකේ ගිහිල්ලා බහැලා මම ඔෆිස් එකේ ආදී වශයෙන්. එතකොට දැන් මේ අවස්ථාවේදී අපිට පේනවා ඔය අපි ඉගෙන ගත්තා මතකද අපේ මේ මෙන්න මේ ස්ලයිඩ් එක හතරවෙනි ස්ලයිඩ් එකේ. ඕගලන්ට පේනවා මෙතන උපනාහය. උපනාහයෙන් පලාසය. පලාසේ මච්චරී. දැන් අපි ඉස්සෙල්ල පෙන්නේ මච්චරී නිසා අපි අත්තවාද උපාදානයේ ඉඳන් අත්තභාව පටලාවේ දක්වා ඉන්නව ක්‍රියාවලිය පෙන්නවා. දැන් මෙයාව ඇති වෙන්නේ මච්චරී ඇති වෙන්නේ මේ පැත්තේ මේ පලාසේ නිසා. එතකොට ওই සංඝාරව කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සංඝාරව සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නන මුළු පංච නීවරණ වගේම. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. මුළු පංච නීවරණ වගේම ඇති වෙන්නේ ඒ පලාසය. ඒ කියන්නේ බමුණෙක් ඇවිල්ලා අහනු භාග්‍යතුන් වහන්සේ මේ මන්ත්‍ර සූත්‍ර මේ පෙලක් ඒවා මේ ගාථාව පෙලක් වෙලාට හොඳට මතක තියෙනවා. පෙලක් වෙලාට මේ හොඳට දන්න ගාථාව කොච්චර මතක් කළත් මතක් කරගන්න බැරි වෙනවා. ඇයි ඒ කියලා අහනු. ඒවර බුදුහාමුදුරුවෝ වෙනවා ඒ බමුණ ඒ පංච නීවරණ නිසා තමයි මේක වෙන්නේ කියන එක. ඒ පංච නීවරණ මගින් අරක ඉන්න දෙන්නේ නැතුව ඉන්න. ඒක වෙන පතේක ගමන් කිරීමක් කියන එක තියෙනවා. එතකොට දැන් අර කූල් පට්ටි කතාව අර මනුස්සයටත් උනේ ඒකනේ. හාමුදුරු බණ කියනවා ඒ ස්ට්‍රීම් එකත් එක්ක යන්න බෑ. තමන්ගේ මනස යන්නේ අර මාන්නයත් එක්ක තියෙන තමන්ගේ ස්ට්‍රීම් එකට. එතකොට එහෙමනම් ඒකේ පලාසය ආවනම් එහෙනම් තමන්ට පේනවා මේ පංච නීවරණ මගින් පලාස වුණා නම් මච්චරී මච්චර වුණා නම් අත්තවාද උපාදාන ඉඳන් අත්තභාව පටලාවේ ආප මගේ ප්‍රශ්නේ ඒක ඇති වෙනවා කියන එක තමන්ට වෙනවා. ඉතින් අන්නේ අවස්ථාවේදී මම මේක දැකලා ඒ මෙත්තාව කියන එක ආරම්භ කළා. ඒ කියන්නේ ශ්‍රද්ධාව සමග මෙත්තාව. තථාගතයන් වහන්සේ කිව්වනේ මේ පිසුනා වාච එපා පානාතිපාත එපා. ඉතින් මේවා පිසුනා වාච කරා නම් ඒකේ තියෙනවා නේද පලාසය නේව නැති වෙන්නේ. ඒවා එපා කියලා මෙත්තාව කියන එක ආරම්භ කළා. එතකොට මේ සම්බන්ධතාවය තමයි මම මේ පෙන්වුවේ. මේ සම්බන්ධතාවෙන් ඇතිවෙනා වූ දේ. එතකොට අපි ආපහු මේකේ පෙන්වනවා මේ 8 වෙනි සයිඩ් එකේ. මෙතන පෙන්නනවා මේ ලෝක පෙන්නලා දීලා තියෙන මේ පටිසම්භිදා මග්ගයේ දෙවෙනි පොතේ ඒ සිංහල පොත නම් පිටුව 69. ඒකේ පෙන්නනවා මේ මෙත්තාව කියන එක මේ නොසල්වී පවතින්න ඕනේ කියලා මේ කාරණා පහක් මේ unshaken by non faith. ඒ කියන්නේ අසද්දාව වෙන් කියන එක මෙත්තාව අසද්දා සද්දාව නැත්තම් ඒක හෙල්ලෙනවා. එතකොට ඒක අසද්දාවෙන් නොසල්ලී තියෙන්න ඕනේ. ඒ වගේම තමයි කෝසජ්ජේ කුසීතකම කියන එක. ඊළඟට ප්‍රමාදය කියන එක. ඒකෙන් නොසැල්ලී පවතින්න ඕන. ඊළඟට උද්දච්චයෙන් නොසැල්ලී පවතින්න ඕන. ඒ වගේම අවිද්‍යාවෙන් නොසැල්ලී පවතින්න ඕනේ කියලා ඒ කාරණා පහක් ඒකේ පෙන්නනවා. එතකොට අපි එහෙමනම් දැන් අපිට පේනවා මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මම දුස්සීල වුණා නම් මට මාන්නේ. මාන්නේ වුණා නම් මගේ ප්‍රශ්නේ පටන් ගන්නවා. මේක හරිය නිකන් නැංගුරුම් වාගේ නේද? මෙතන නිකන් બ્લોක් කරන්න තියෙන එකක් වාගේ නේද? දෙපැත්තට කෑලි දෙක දාලා තියෙනවා. මෙතනින් පල්ලෙහාට යනවා, මේ ආශ්‍රයත් එක මෙහින් යනවා, මේකෙන් එහාට යනවා. එතකොට මෙන්න මේ ශ්‍රද්ධාව, මෙත්තාව පවත්තන්න මේක නොසෙල්ෙන්න තමයි තමන් අර ඒ කියන්නේ දැන් පරුසාවාච කරනවා නම් මට ශ්‍රද්ධාවක් නැහැ නේ. පරුසාවාච කියන එක මම අතහරින්න ඕනේ. අර ප්‍රශ්නේ අපිට පේනවා. මච්චරීට එනවා. මම පලාස කරනවා නම් එහෙම. ඊළඟට මේ විරිය භාවිතා කරනවා. මොකද මේ කෝසජ්ජී කුසීතකම කියන එක නැති වෙන්නේ. මෙතන කෝසජ්ජියත් ලකුණු කරලා තියෙනවා. වෙනවද? කෝසජ්ජියෙන් දුස්සීල භාවය. එතන එහෙම සම්බන්ධතාවයකුත් තියෙනවා. එතකොට ඒ කියන්නේ රෝගී සංඥාව කියන එක මගේ කියලා ගන්නේ නැති වෙන්න ඕන. දැන් ලාභ මච්චරීන් ලාභයි කියලා ගත්තොත් මොකද වෙන්නේ? මම රෝගී වෙනවා. ඕක කරකෝගන ගියාම මම මොකක් හරි එකක් ලාභයි කියලා ගත්ත කුණුවඹ ගෙඩිය ඉතින් වට අටක් යනකොට අන්න Tamanට අර කුසීත භාවය කියන එක Tamanට ඇති වෙනවා. වටාටයි යනවා. තීන මිද්ද ස්වභාවය ආව ඒසෝ මේක තත්ත්වයටයි අපි කියන්නේ. මිනිස් දිහා බැලුවා, අභිජ්ජා වුණා, ලපයක් හොයාගත්තා. දෙවෙනි රාම දෝමනසේ වට අටක් යනකොට ඔන්න ඒ කුසීත ස්වභාවයට පත් වෙනවා. එහෙමනම් විරිය භාවිතා කරනවා මේක නොවෙන්න. මේක වුණොත් මොකද වෙන්නේ? දැන් ආපහු හිතන්න බලන්න. විරිය නැත්තම් මං කෝසජ්ජිය ඇති වුණා නම් ඔන්න දුස්සීල භාවය. එහෙමනම් ආපහු මාන්නේ අත්තයි දන් නිති ආපහු මගේ ජීවිතය අත්වාද උපාදාන ඉදන් අත්තභාව පටිලාභය. එතකොට මේ එකින් එකට පේනවා නේද? රූපය නිසා ඇති වෙනවා. රූපය ගත්තාම ඒකේ ප්‍රතිඵලය නිසා ආපහු මේක ඇති වෙනවා කියලා. එතකොට ඊට පස්සේ දැන් එහෙනම් අපි මේක සතිය කියන එකත් අපි භාවිතා කරන්න ඕන. දැන් ඕගලන්ට පේන පොඩි පැටර්න් එකක් මෙතන. ඒ පැටර්න් එක තමයි අපි ඉගෙන ගත්තේ සුඛාපටිපදා කිප්පා විඤ්ඤාය. මතකද අපි කිව්වා ශ්‍රද්ධාදි මුච්ඡති නේද? එතකොට මේ අසද්දාව කියන එක නැති වෙන්න ශ්‍රද්ධාදි මුච්ඡති. පානාති පාතේපා. ඊළඟට අපි කිව්වා විරියම් පග්ගං හන්තෝ කියලා නේද? එතකොට ඒ විරිය භාවිතා කරන්න අන්න කුසීත භාවය කියන එක නැති වෙන්න. කෝසජ්ජිය නැති වෙන්න. ඊළඟට පෙන්නවා සතින් උපට්ඨ පෙත්තා. ඒක තමයි මේ ඊළඟ එකට ඉන්නේ නේද? ඒ ප්‍රමාද නොවෙන්න තමයි සතිය කියන එක භාවිතා කරන්නේ. දැන් එතකොට බලන්න මෙතන ප්‍රමාදේ වෙන්නේ කියන එකේ මොකද්ද මේ පෙන්වන්නේ? දැන් අපි කියන්නේ අර දුකයි කියන එක දැනගෙන දුක්ඛ සමුදයයි කියලා දැනගෙන හැමදාම ඔක ගිරවා වගේ ගී ගියා ඉන්නවා කියන එක. ඒ මොනසේ ප්‍රමාද වෙනවනේ. එතකොට අප්‍රමාද වෙනවා කියන්නේ දුක ඇති වෙන්නේ තණ්හාව කියලා දන්නවනම් ඉතින් අතහරින්න ඕන. නැත්නම් අර ගිරවා වගේ රිපීට් කර කර ඉන්නවා කියන එක විතරයි. එතකොට එතන එහෙමනම් Taman තීරුම් ගන්න ඕන සමුදයක්. ඒකේ තියෙන සමුදින්නේ තණ්හාව නිසායි දුක ඇති වෙන්නේ. ඒක දැනගෙන තමයි අතහරින්නේ. එතකොට එහෙමනම් මේ අවස්ථාවේදී මේ අපි බලන්න මෙත්තාවයි මේක ඇතුලේ තියෙන්නේ. මොකටද මෙතන මෙත්තාව? ඒ කියන්නේ අන්ත දෙක දකිනවා. ලාභ මච්චරි නිසා මං ඇති වෙන්නේ රෝගී භාවය. ලාභ මච්චරි ගත්තා මං අන්තිමට කෝසජ්ජේ කියන එකට තමයි ඉන්නේ. මම ලෙඩ වෙනවා. එතකොට ඒක දැකන සම්මුදේ අස්තංගමී කියන එක දැකලා රෝගී නොවේ ඉන්න කරන උත්සාහයට ප්‍රමාණෝ වීම සඳහා තමයි මේ සතියන්නේ. ඒක ලියා ගන්නත් වටිනවා. අපි ඒක ලියා ගමු. මෙතෙන්දී මේ මෙත්තාව අපි භාවිතා කරන්නේ මොකකටද? අන්ත දෙක. ඒ කියන්නේ අපි දකිනවා සමුදේ වරහණක් ඇතුළේ ඕනනම් දා ගන්න පුළුවන් අමතක වෙනවා ලාභ මච්චරි නිසා මම රෝගී වෙනවා. අන්න ඒක දැකලා ඒ වගේම අස්තංගමීය දැකලා එතකොට ඒක ගත්තේ නැත්නම් ඒක වෙන්නේ නැහැ නේ. ලාභ මච්චරි කතාව නැත්නම් මම රෝගී වෙන්නේ නැහැ. අස්තංගමීය දැකලා රෝගී නොවි ඉන්න කරන උත්සාහයට එහෙමත් නැත්නම් විරියට පමා නොවීම සඳහා සතිය ඇති කර ගැනීම. ඒක තමයි අපි මේ කරන්නේ. දැන් මතකද ඔක අපි කිව්වනේ සුඛාපටිපදා කිප්පා විඤ්ඤාවේ නේද? අපි කිව්වේ අර ක්ලාස් එකේ කතාවේදී අර වැස්ස වහිනකොට කෙනෙක් ගැහුවත් කමක් නැහැ කියලා යනවා කියලා කිව්වේ නේද? එතකොට ඒක තමයි එතන මෙත්තාව කියන එක තියෙන්නේ. මම මේකට ඉඩ දුන්නොත් මට ওই ආපහු මම රෝගී වෙලා ඒ ප්‍රශ්නේ ඇති වෙනවා. ඊළඟට සමාධිය කියන එක ඇති කරගන්නවා. මෙතන මේ උද්දච්චය. දැන් මෙත්තාව නොසල්ලී පවතින්න ඕනේ මේ උද්දච්චය. ආවතින් එක ඉවරයි. ඒක වැටෙනවා. එතකොට එහෙනම් ඒක නැති වෙන්නයි අපි මේ භාවිතා කරන්නේ. සමාධිය භාවිතා කරාම උද්දච්චය යනවා. චිත්තං සමාදාහන්තෝ කිව්වේ නේද? එතකොට ඔතන ඔය උද්දච්ච කතාවේදී නම් ඕගොල්ලන්ට අර ඉස්සෙල්ල එකත් එක්ක සම්බන්ධතාවයකුත් තිනවා. අපි ඉගෙන ගත්ත මතකද මෙහා පැත්තෙන් කාම සංඥාව අර ආනෙන්ජ සප්පාය සූත්‍රයේ අන්තිම ඩයග්‍රෑම් එකේ පෙන්වුවේ අභිජ්ජාවයි චේතනාවයි එහෙම එකහවලා එහා පැත්තේ හිටි කාම සංඥාව. එතන කාම සංඥාව හේතුව වෙන උද්දච්චයට. එතකොට ඒ දැන් අපි දන්නවා කාම සංඥාවේ තියෙන්නේ ඉතින් දෝමනස්සය. කාමයේ කියන කතාව එන්නේ කාමච්ඡන්දය එහෙම එන්නේ දෝමනස්සය නිසානේ. මතකයි නේ ඒක නේද? වට දෙකක් කරකෝල ගැප් එකක් දැකලා. එතකොට ඒකෙන් අපි දෝමනස්යෙන් කාමච්ඡන්දේ. ඉතින් මේකේ පෙන්වන්නේ අපි මේකේ තියෙන්නේ මේ උඩ කතාව ගත්තොතින් අපි හිතුව මෙතන මේ රූපයේ ඉඳන් ගත්තොතින් මේ පැත්තට මේ දුස්සීල භාවය හිතන්නකො මෙතන හරියට මේක දෙකට බෙදුනා වගේ කියලා. මේකේ උඩ ඉන්නේ මමන්නේ. අන්න එයා තමයි මේක සකස් කරන්නේ. රූපය දිහා බලලා අඹ ගෙඩියක් කාලා ටොපියක් කටේ දාගෙන ඔන්න යා මම මේක විඥානේ සකස් කරනවා. ඒ සකස් කරන විඥානේ මැරලා වැටෙනවානේ. දැන් එහෙම කවුරු හරි කෙනෙක් මේන්ටේන් කරන්න ඕනේ. මේ යට අහන් ඉඳලා පරාමාසයට පල්ලෙන් ඇඟින්න අහං එයා මේන්ටේන් කරනවා. ඔන්න ඔය විදිහට අපේ ජීවිතය තියෙන්නේ. උඩේ මමං යටහං. සකස් කිරීම එකක්, මේන්ටනන්ස් කියන එක එකක්. ඒ විදිහට කිරීම කියන එක තියෙනවා. එතකොට දැන් ඊළඟට ආපහු අපි දන්නවා මේ අවිද්‍යාව මෙත්තාව හෙළ වෙනවා අවිද්‍යාවෙන්. අවිද්‍යාව ආවන. ඇයි ඉතින් දැන් කියනවනේ ඉතින් සතා මැරුවට කමක් නැති කියන අර්ථයට එනවනේ. අවිද්‍යාව තියෙනවා නම් මෙහෙම නේද? එතකොට දැන් මෙතන ඒකට ඕනේ ප්‍රඥාය ප්‍රජානතෝ. ප්‍රඥාව කියන එක භාවිතා කරන්න ඕන. දැන් මෙතන අපිට මෙන්න මෙහෙම දෙයක් පේනවා. මේ පේන්නේ මොකද්ද? මෙතන මේ රේඛාව තියෙනවා නේද? දුස්සීල භාවයයි මේ කෝසජ්ජයයි 7.3 මේ රේඛාව දික් කරගෙන ගියොත් ඕගොල්ලෝ හරියටම එනවා මෙන්න මේ හරියට. මෙන්න මේ පොයින්ට් එක තමයි අපි ওই තයෝදම්ම සූත්‍රයේ ඉගෙන ගත්ත 5.3. 5.3 කියලා කියන්නේ දෝෂාරෝපණ සිත. එහෙම නැත්නම් උපාරම්භ චිත්තය කියලා පාලි භාෂාවෙන් කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් reproaching mind කියලා කියනවා. එතකොට දැන් අපිට පේනවා මේක ආවනම් දැන් ඉතින් ඇත්තම කියනවනේ ඉතින් දුස්සීල භාවය කරාමනේ තමන්ට ඒකම ඇති වෙනවනේ. දෝෂාරෝපණ සිත කණේ මම මේ පානාතිපාතී කරගෙන ඉන්න එක්කිනා කියලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි ඉතින් දෝෂාරෝපණ සිත තියෙනවනම් ඉතින් දුස්සීබල භාවය කියන එකට යනවා. ඇයි ඒක ඇප්‍රූව් කරලා නැති තියෙන්නේ? මිනිස්සෙක්ව මරන්න එක්කෙනෙකුට පළවෙනි පාරට අමාරු. කවුරු හරි මිනිස්සේ දැන් ඔය යුද බටයෙකුට සෝජ කෙනෙක්ව පුරුදු කරනකොට එයාට පළවෙනි උණ්ඩේ තමයි තියාගන්න අමාරු. ඒක තිබ්බට පස්සේ එයා ඒකට පුරුදු වුණා. ඊට පස්සේ මරනවා කියන එක පුළුවන්. උපාරම්භ චිත්තය ඇති වුණා නම් එහෙනම් දුස්සීල භාවයේ තියෙනවා. දුස්සීල භාවයෙන් උපාරම්භ චිත්තය ඊට පස්සේ අනිත් පැත්තට ඒ දෙක බලපානවා කියන එක තියෙනවා. එතකොට දැන් මේ රේඛාව තවත් චුට්ටක් දික්කලොත් කොහටද යන්නේ? ඒ උපාරම්භ චිත්තය හරහා මෙහෙම දික්කලොත් මෙතන එන්නේ කාමච්ඡන්දේ. මේ කෙරවලට එන්නේ කාමච්ඡන්දේ. එතකොට එහෙමනම් ඕගලන්ට පේනවා දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? අර කුණු අඹ ගෙඩියක් වගේ එකක් එහෙම අරගෙන ඒක හොඳයි කියලා ඒ ජරාවකට අපි කැමති වෙලා ඒකෙන් අපිට ඒ උපාරම්භ චිත්තයන් ඇති වෙලා එතනින් අපි කෙලින්ම එනවා දුස්සීල භාවය දක්වාම එනවා නේද? කෝසජ්ජී හරහා ඒ රෝගී සංඥාව වටාටක් කරකවනවා. රෝගී සංඥාව මගේ කියලා අරගත්තා. ඒකෙන් දුස්සීල භාවයට ආවා. ඒ දුස්සීල භාවයට ආවනම් මම ඒකට මාන වෙනවා. ගූගල් පට්ටි කතාව වගේ ඒ මාන වුණා නම් මට අත්තා ඉඳන් නිත්‍යයට ගියා. ඒකින් අර වතුරු වක්කරා වගේ අත්තවාද උපාදාන ඉඳන් අත්තභාව ප්‍රතිලාභී දක්වා මං ගමන් කරනවා. එතකොට දැන් එහෙනම් මේක තමයි ඕගොල්ලන්ගේ මේ භාවනාව සඳහා ගන්න එක. මෙන්න මේ ලයින් එක තමයි ඕගොල්ලෝ භාවනාවට ගන්න. මේ මං කිව්ව දැන් කතාව කාමච්ඡන්දේ වාරම්භ චිත්තය කුසීත භාවයේ කෝසජ්ජී ඇති වුණා. දැන් අන් තමන් දුස්සීල භාවයේ තාව දුස්සීල භාවයට ආව නම් මානෙ ඒකටම මානෙ ඇති වුණා. අත්තා ඉඳන් නිත්‍යයට ගියා. වතුර වක්කරා වගේ අත්තවාද උපාදානේ අත්තභාව පටිලාභේ ආපහු භවයන් හොයාගෙන තමන් ගිහිල්ලා ආපහු ඒ දුක්ඛයටම ආපහු වැටෙනුම්. ඉතින් ඕක නේද අපි ටිකකට ඉස්සෙල්ලා දැක්කේ ආනිජ සප්පාය සූත්‍රයේ අනාසෝ චිත්ත කතාවේදී දැකපු එක නේද ඔය පේන්නේ? බලන්න මෙතන තියෙනවා liver එක වාගේ එකක්. මේ පැත්තේ තියෙන රූප කෙරවල, මේ පැත්තේ තියෙන සංස්කාර පරිදේව කෙරවල. දැන් මොකද උනේ මේක? ඔන්න රිට පොඩ්ඩක් මෙහෙම කරකුණා. මේක කරකවන්න. පොඩ්ඩක් කරකුණාම මේ රේඛාව ඔන්න ක්ලොක්වයිස් අපි රොටේට් කරනවා. මේ මැද්දෙන් හිතන්නකො මොකක් හරි සරණීරුවක් වගේ මේක මවුන්ට් කරලා තිනවා කියලා මේ එකකින් හයි කරලා. දැන් මොකද වෙන්නේ? පොඩ්ඩක් මේක මෙහාට ආව අන්න අපිට පේනවා අපි රූපේ ඉඳන් සංඥාවට යනවා, පරිදේව ඉඳන් සෝකයට යනවා, සෝකේ ඉඳන් දෝමනස්සයට යනවා, සංඥාවේ ඉඳන් චේතනාවට යනවා, චේතනාවේ ඉඳන් විඥාණයට යනවා. මේ පැත්තට ආවා ඒක දුක්ඛයට ආවා. දැන් පේනවද මේ ජාතිවි දුක්ඛ? දැන් මේ රේඛාව අංශක ඔය විදිහට මෙහෙම රොටේට් වෙලා තමයි මෙන්න මේ දුක්ඛය අපි හදාගත්තේ. අන්න ඒක තමයි හොඳට භාවනාවට ගන්න. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවේ අර්ථය මේ ධර්මකාරණා වශයෙන් මේක වෙනවා. මං ඇති කරගෙන තියෙන්නේ මොකද්ද කියන එක තමන්ට ඒක පේනවා. එතකොට ඕගොල්ලෝ අර අනාස්වත් එක්ක ඒ කරපු එක්කිනාට ඒක මෙනෙහි කරලා බලන්න පුළුවන්. නමුත් මෙන්න මේ කාරණා මේක තමයි වැදගත්ම පොයින්ට් එක. මේක තමයි මම කිව්වේ තවස්සේ උදසිය පෙන්වුවා කියලා. මේ දුස්සීල භාවයෙන් මාන්නේ මාන්නේ අත්තා ඉඳන් නිත්‍යර ජැක් එක ගහනවා. මේකත් අර ෆන්ඩමෙන්ටල් එකක්, ධර්මයක්. මේකෙන් තමයි මේ අපේ මේ සංසාරේ ගමන් කිරීමට වෙන හැටි. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මේ මෙත්තාව අපි පවත්වාගෙන යනවා කියලා. මොකද මෙත්තාව නැත්තම් මේ කතාවෙන් අපි වැටෙනවා, අපි ඉද්දීම් පවතින්නේ නැහැ. ඒකයි. දැන් ඊළඟට එහෙමනම් අපි 9 වෙනි ස්ලයිඩ් එකට යමු. මේක පෙන්වන්නේ මේ ලාභ මච්චරිය නිසා ඇතිවෙන්නා වූ ප්‍රශ්නය. රෝගී භාවයනේ. ලාභයි කියලා අරගෙන අපිට ඇතිවෙන්නේ රෝගී භාවය කියන එක තමයි. එතකොට මේකේ බලන්න මෙතන දාලා තිනවා මේ කබලින්කාර ආහාරය අන්න සුභ සංඥා. මේ කබලින්කාර ආහාරය පැත්තකට ලකුණු කරලා තියෙන ඉතින් මොකද මේකෙන් අපිට ඇති වෙලා තියෙන අර සුභයි කියන සංඥාවනේ. දැන් ඕකත් එක්කනේ අපි මේ දුවන්නේ. මල මුත්‍රා අසුචි ගොඩක් අන්න සුභයි කියන එකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ පැත්තෙන් ඕගලන්ට පේනවා මේ මාන්නී කියන එක. එතකොට මෙතන මේ මොකද්ද මේ කියන්නේ? සුභ වූ දේම හොඳයි කියලා තමයි මාන්නී කියන්නේ. ගැඹුරු අර්ථයක්. බලාගෙන බලාගෙන යනකොට Tamanට පේනවා අන්තිමට මේකේ තියෙන්නේ ඉදන් සත්‍යය ඇතුළට ගිහිල්ලා තින්නේ ඔන්න ඕවමනේ. දැන් ටිකකට ඉස්සෙල්ලා බැලුවානේ සුභේ ඉදන් සත්‍යයට ගියා කියලා. ඉතින් අද උදේ භාවනාවෙන් පෙන්නේ ඕකනේ. එන්න එන්න ඕවා වැඩි වුණා වැඩි වුණා වැඩි වුණා නේද? එතකොට මේ මාන්නේ කියන එකෙන් උනොත් මොකද වෙන්නේ? දැන් එහෙනම් අපේ ප්‍රශ්නේ අත්තා ඉදන් නිත්‍ය නේද? අත්තා ඉදන් නිත්‍යට යජක් එක ගහනවානේ. ඉතින් එහෙමනම් චේතනාවෙන් ඉදන් අත්තවාදු උපාදානයන් කියනවට අපි ඇති වෙනවා. අත්තවාද උපාදානිය ඇති වුණා නම් අත්තභාව පටිලාභේ ආපහු දුක්ඛයක්ම ඇති කර ගන්නවා කියන එක තියෙනවා. ඉතින් මේකේ තියෙනවා මෙතන යටින් අහිංකාරේ අහං ඉන්න කියන එක උඩ තියෙනවා මමින්කාරේ අයි මේකේ මයි මේකේ. එතකොට මේක නිසා අපි මොකද වෙන්නේ? බයෙන් අගතියකට ඉද ගමන් කරනවා. ඇයිති මේ රෝගී දෙයක්නේ අපි ගන්නෙ. ඒක අරගෙන ඇති වෙන්නා ඒක. එතකොට මම මේ අවස්ථාවේදී මේ ලෝකේ රහත්න වූ සියලු සත්‍යයන් චිත්ත සංස්කාරයන් බිඳේ කියලා. මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යයන් විතරක් නෙමෙයි සෑම සත්‍යයකම ඒ බිඳේ කියලා බයටපත් වෙලා ඉන්නවා කියලා. ඒ මේක මුළු ලෝකෙටම සාධාරණ ධර්මයක් කියලා දැනගෙන මේ මුළු ලෝකේ සෑම සත්‍යයන්ටම මම ඒ වෙලාවේ මෙත්තාව කියන එක වැඩුවා. ධානා තලවල ඉන්න සත්‍යයන්ට පවා මෙත්තාව කියන එක වැඩුවා. ඔය උතන අහණුයි මමුණුයිගේ කතාවක් තියෙනවා. ඒ කියන්නේ ඔය අහං කියනවා මමන්ට කියනවා මොකද්ද කියන්නේ? ඔය ඉහළ ධර්මයේ තමයි කියන්නේ. යා කියනවා අත්ත මිඳි පයබුරුලෙන් තබා වරෙන් කියලා. ඒ කියන්නේ මොකද්ද? අර අත්තක් දිගේ යනවා මේක කඩාගෙන වැටෙන්න පුළුවන් කියලා නේද? එතකොට යා කියන්නේ මමන් තමයි ඇහැ වුනේ. මේ ඇහැ ඒ වෙලාවේදී මම කණෙන් මොකක් හරි අහනකොට ඕගොල්ලන්ගේ කන ඒකත් එක්ක මම වුණා. අර ඒකත් එක්ක වේදනාවක් ඒ සහිතව නේද? එතකොට මෙයා හරි බයයි. අහම් බයයි. මමන් හරියට මේක පාවිච්චි කරනවද දන්නේ නැහැ කියලා. ඒක හරියට මේ වඩු වාසුන් නැයි ගෝලයයි වාගේ. දැන් වඩු වාසුන් නැහැට ගෝලයව ට්‍රේන් කරන්න ඕන. ඉස්සර කාලේ මේ වගේ නෙමෙයි මේ නියන කියන එක හරි ඝන. කොයා ගන්න අතමාර. එතකොට වඩු වාසුන් නැහැ බොහොම ඕක පරිස්සම් කරනවා. එතකොට ගෝලයට දෙනවා ලී කෑල්ලයි නියනයි දෙනවා. දීල වඩු වාසුන් නැගේ වපුව ගහන හොඳට බලාගෙන ඉන්නේ මේ යෝධයා තින් මේක කැඩලා යයි. යෝධයා කියලාමයි කියන්නේ. යෝධයා තින් මේක කැඩලා යාවිද කියලා. මොකද එයා හරියට ගැහුවේ නැත්තම් අර නියන කැඩෙනවා. එහෙම නැත්තම් ලී ටික නාස්ති වුණා නම් මහත්ය බයිනෝ මේ මේසේ හදන්න හම්බ වෙන්නේ නැහැයි කියලා. අන්න ඒ වගේ ඒ ගෝලයා තින් විනාශ වෙයි කියලා බලාගෙන ඉන්නවා වගේ. ඇයි මේ අපේ මේ ඇහැ අහං කියන එකේ තමයි මේක හදාගත්තේ නේ. ඕගලන්ට මාස 10යිනේ ජොබ් එකට හම්බුනේ. ඕගොල්ලන්ගේ ඔය ඇහැ කනනාසේ දිව ඒවා අම්මා දහදලා දුන්නේ නෑ. අම්මගේ උදව් උපකාරයක් හම්බ වුණා. නමුත් හදාගත්තේ තමයි. ඒකනේ දැන් පෙලක් අයගේ බඩට යනවා ඇහැ තියෙන අම්මා ඉන්නවා. එන එක්කෙනාට ඇස් පේන්නේ නෑ. එතකොට අම්මා හැදුවා නම් අම්මා හදනවනේ. අම්මට වගේම පුළුවන් එකක් නෑ. අරයට හදාගන්න එයාගේ කර්ම ශක්තිය අනුව එයාට ඒක හම්බ වුණේ නෑ හරියට හදන්න එක. එතකොට තමනුයි හදාගන්නේ. හැබැයි ජොබ් එකට හම්බුනේ මාස 10යි. මාස 10යි මේක හදා ගන්න ඕනේ බඩ ඇතුළේ ඉඳලා නේ. එතකොට අහන්න බයයි මේ 10 months job එකෙන් ආපු එක මේක හරියට මමම පාවිච්චි කරේ නැත්නම් ඉතින් වැඩේ සෞත් වෙනවනේ. දැන් ඕගොල්ලන්ගේ ඇඟිල්ල පෙලක්ලට ඕගොල්ලන්ගේම ඇහි යනිනවනේ නේද? එතකොට මේ අහන් අදපු ඇහ මමම හරියට පාවිච්චි කරනවද කියන එක ඒකේ බය කියන එක තියෙනවා. එතකොට මේ දෙන්න අර එකට ඉන්න ඕනේ. එකට හිටියොත් තමයි හරි යන්නේ අහන් කියන එක එදෙන හරි යාළුයි. අහන් කියන එක මම අහනවා, මම කියන එක අහන් අහනවා. ඒකනේ කිව්වේ අර දුක් විඳිනවාම කියලා, දෙන්නත් එක්කම හැබැයි දුක් විඳිනවා. අර ගාථාවේ පෙන්නේ. එතකොට ඒක තමයි මේ ඉද්දි මේ ඩයග්‍රම්ස් වලින් ඕගලන්ට පෙන්නන්නේ මේ මුළු ධර්මෙම කැටි කරලා පෙන්නනවා මේ ඩයග්‍රෑම් එකේ මුළු ධර්මයම. ඒ කියන්නේ මේ සුභේ නිසා තමයි මේ කතාව ඇති වෙලා අපි ඇති කරගන්නා වූ ප්‍රශ්නය ප්‍රඥාවෙන් බලනකොට පේනවා. එතකොට මේක අපි භාවනාවට ගන්න මෙන්න මේ 8 වෙනි ස්ලයිඩ් එක කියන එක අපි බලුවා නේද? එහෙමනම් අපි ආපහු සූත්‍ර දේශනාවට යමු. ඉක්බිත්තෙන් භාගතුන් වහන්සේ අනද තෙරුම් බනවා ආනන්දෙනි යම් දිවා විවරණයට කලයිගේ සිත උද එයට යව් කියලා කිව්වා. ඒ ආනන්ද හැඳුරුදී මේ බුදුහාමුදුරු තුන් පාරක් එක කිව්වා යන්නේ කියලා කිව්වා. ගියාට පස්සේ එසේ වහන්සේ කියලා ආනන්ද හැඳුරු භාගතුන් වහන්සේ පිළිවදන් දී හුනස්සේ නැගිට භාගතුන් වහන්සේ සහසා වැඳ පැදුගුණ කොට නොදුරේ එක්තරා ගසක් මුල ඉඳගත්තා. ඒ ඉඳගත්ට පස්සේ එතෙන්ට ආවා ඔය මාරයා. පවුතු මර ආනන්ද තෙරුන් නික්මගේ වැඩි බොහෝ වෙලාවකින් භාගතුන් වහන්සේ වෙත ඇලඹිලා එකත් පසක හිටියා. එකත් පසක හිටියා වූ ඒ පවුතු මාර භාගතුන් වහන්සේට මේ කාරණේ සැලකලා. වහන්ස භාගතුන් වහන්සේ පිරුණම් පාත්තා. සුගතිය පිරුණම් පාත්තා. දැන් භාගතුන් වහන්සේට පිරුණම් පාන්න කල්ලි කියලා කිව්වා. වහන්ස ඔබතා ඔබ වහන්ස යම්තා කල් මේ සව්වන් මහණු ව්‍යක්ත විශාරද විනීත බවට පැමිණිද යෝගක්ෂේම බහුසුත ධම්මදර ධම්මානුධම්ම ප්‍රතිපatti සම්‍යක් ප්‍රතිපatti අනුරූප ධර්මයේ හැසරන සුළු වේද ආචාර වාදී ඉගෙන උගන්වන්නාවද කියවන්නාවද පවසන්නාවද පිළිහිටවන්නාවද හෙලි කරන්නාවද බෙදා දක්වන්නාවද ප්‍රකට කරන්නාවද උපම් පරවාදී කරුණ සහිත මොනවට නිග්‍රහකට නෛනායක කොට දහම් දසන්නාවද එතෙක් නොම පිරුණම් පාන්නේ මේ වචනේ භාගතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ. ඒ කියන්නේ මාරයට බුදුහාමුදුරුව බණක් කියලා තියෙනවා. ඒක අපිට හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ කලිනුත් ඕම විදිහට ඉල්ලලා තියෙනවා. බුදුහාමුදුරුව කියලා තියෙනවා මේ භික්ෂුන් වහන්සේලා මෙන්න මේ தත්ත්වයට පත් වෙනකන් වික්ක විසරද ආදී වශයෙන් මේ වෙනකන් මම පිරුණම් පාන්නේ නැහැයි කියලා. ඒපාර මාරයා කියනවා වහන්ස දැන් භාගතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා වික්තයි විසරදයි විනීසදයි යෝගක්ෂේමයි බෞක්ෂතයි ධර්මදානයි ධම්මානු ධම්ම ප්‍රතිපදි ඒ විදිහට කියනවා උපම් පරවාදේ ඒක ප්‍රකට කර නිග්‍රහකට ඒ විදිහට අයින් කරලා දානවා කියලා නේද බෙදා දක්වනවා කියලා මේ ධර්මයෙන්. ඒක ඒ වගේම ශ්‍රාවක මෙහෙණින් වහන්සේලා තී තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ විදිහට පෙන්වන ශ්‍රාවක උපාසිකාව තී තත්ත්වයටපත් වෙලා තියෙනවා. නැවතත් පෙන්නනවා පවිත යම්තාක්කල් මාගේ මේ ශාසනය සමෘද්ධ වෙනකන් ඒ කියන්නේ පවර්ෆුල් වෙනකන් ඒ වගේම ස්ථಿತಿ කියලා කියන්නේ ප්‍රොස්පරස් කියන එකයි. ඊළඟට පෙන්වනවා මේ පැතිරෙනකන් widely spread කියන එකයි. බොහෝ දෙනා අතර ප්‍රකට වෙනකන්. නොවේ නැත්තම් දෙවිනිසුන් හැම දෙනා විසින් මොනවට ප්‍රකාශිත නොවේ නම් ඒතාක් මම පිරුණම් පාන්නේ කියලා භාගතුන් වහන්සේ පැවසුවා. වහන්සේ දැන් මේ භාගතුන් වහන්සේගේ ශාසනය සමුද්ද වෙලා මේ පැතිරිලා බොහෝ දෙනා අතර ප්‍රකට වෙලා තියෙනවා කියලා වහන්සේ දැන් භාගතුන් වහන්සේට පිරුණම් පාන්නේ කියලා ඉල්ලා සිටියා. ඒකට කාලයයි කියලා. මේ පාර බුදුහාමුදුරු කිව්ව මොකක්ද දන්නවද? බුදුහාමුදුරු කියන පවුටතෝ නිරුත්සුකය. මාංශ වෙන්න එපා කිව්වා. වෙහසක් ගන්න එපා කියලා කිව්වා. නොබෝ කලකින් තථාගතයන් වහන්සේ පිරිනවම් පාන්නේ කියලා ඒ තුන් මාසක් ඇවෑම තථාගත දෙමේ පිරිනවම් පාන්නේ කියලා කිව්වා. ඒ චාපාල චෛත්‍යදෙම එළඹ සිටි සිහියත්තාව නෝනින් පිරිසිදු දන්නා ආයු සංස්කාරයේ අත්හැරියම්. එතකොට ඒ වෙලාවෙදී මේ භූමිකම්පාවන් හිමි වුණා කියලා කියනවා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ කියලා මේ උදන් ගැනීමක් කියන එක කළා. ඒ පුනර්භවය සකස් කරන භව උත්පත්තියට කාරණා වූ කාමාවචර රූපාවචර ඒ කර්ම ඒ බුද්ධ මුනි තෙමේ අත්හැරියා කියලා මේක හරියට මේ දැන් ඔය යුද්ධයකට ගියාම මේ රෙද්ද කෝට් එකක් වගේ එකක් ඊතලයක් ඇදලා එක පාටුම ඉරලා දාන්න පුළුවන් නේද? අන්න ඒ විදිහට මේ බුදුහාමුදුරුවෝ මේ කෙලස් කවචයක් මෙන් බිඳ දැම්මා කියලා මේකේ පෙන්නනවා. මේ පස්කන්දේ යැලුණේ සමත විසින් සමාහිත වූ තමා කෙරේ කෙලස් නැමැති කවචය බොබැදලීම භව සංස්කාර ඇත්තේ බොබැදලීම හල භව සංස්කාර ඇත්තේ සමාපatti බලෙන් රැඳවුවත් බව මේ මතු ඒට නොසමවදී කියලා ආයු සංස්කාරය අතහැරියා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඔය ඇඟ රිපයා කරගෙන ඉඳලා තියෙනවා. ඉද්දීන් භාවිතා කළා රිපයා කරන්න පුළුවන්. ඒතකොට තථාගතයන් වහන්සේ හැමදාම මුදේ ඒ රිපයා කරගෙන ජීවත් වෙලා ඉඳලා තියෙනවා. දැන් ඊට පස්සේ රිපයා කරන්නේ නැහැ. රිපයා කරන්නේ නැත්නම් බොඩි එක ඒක නැතිලා මේ වෙලා යනවා. එතකොට දැන් මේකේ ওই භව සංස්කාර අතහරිනවා කියන්නේ මේ අපි 8 වෙනි ස්ලයිඩ් එකේ දිහා බැලුවොත් එහෙම අපි කිව්වා උඩ තියෙන්නේ මමංකාරය මේක සකස් කරනවා කියලා නේ. ඊට පස්සේ මේ පැත්තේ අහංකාරය මේන්ටේන් කරනවා කිව්වා. එතකොට ඔය ඕක සකස් කරන එකයි ඒ මේන්ටේන් කරන එකයි කියන එක අතහැරියන අන්න එහෙමනම් ඒක හරි. එතකොට බුදුහාමුදුරුවෝ සකස් කරන්නේ නැහැ. දැන් මේන්ටේන් කරපු එක ඒ සමාපත් ඵලෙන් රැගපු එක ඒක අතහැරියා. ඒක අතහැරියෙන් පස්සේ ඉතින් මේක නැති වෙලා යනවා. එතකොට මේක මේ ගාතාව ඔක පිටකෝපදේශේ පැහැදිලි කරනවා. එතන ගාතාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒක දැන් තියෙන පිටකෝපදේශේ පිටුව 90. ඒකේ පෙන්වන තුලම තලංච සම්භවං භව සංකාර වස්ස ජිමු අජ්ජත්තරතෝ සමාහිතේ අබිද්දා කවස මිත්ත සම්භවಂತಿ කියලා ඒක කියනවා. තුලම තලං සම්භවಂತಿ කියලා කියන්නේ මේ අපි කාමයන් කියනෝ මෙන්න මේ ප්‍රමාණයට කියලා තුලණය කරන්න පුළුවන්. මේ හොද්දරහ මෙච්චරයි මේ කරේ කිරහ මෙච්චරයි කියලා Tamanට තුලණය කරන්න පුළුවන් කියන එක තියෙනවා. ඔය නිර්වාණය කියන එක අතුලයි. ඔය අතුල කියන නමේ ලොකු දෙයක් තියෙනවා එතන. ඒ කියන්නේ තුලණය කරන්න බැරි දෙය. නිර්වාණය කියන එකේ ඒක තුරණය කරන්න බෑ. එතකොට මේකේ මේ අර්ථ දක්වනවා මෙතන තමයි මේ අමෝහය කියන එක හැම අර්ථ දක්වන්නේ. ඒකෙ පෙන්නනවා අත නිබ්බාණං රතනන්ති කරිත්වා ආශ්චර්යභාවේන අතුලං තත් කුසලස්ස අභිසම්භවා ඥානේන පස්සනා අයං අමෝහෝ. අමෝහය කියලා කියන්නේ මොකද්ද? මේ නිර්වාණය රතනයි කියලා ඒක තමන් දැනගෙන ආශ්චර්යභාවයෙන් අතුලයි කියලා තමන් ඒ කුසලයන් කියන උප ඇති කරගෙන අරව අතහැරීම. දැන් දදතු පුඤ්ඤංගේ කියන අතහරනවා කියලා නේද? අසුචි මගේ නෙමෙයි කියලා අන්නේ වගේ එයා දැනගෙන ඥානේන පස්සන අන්නේ එක තමයි අයං අමෝහෝ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේකේ පෙන්නනවා ඔය අදෝසී අර්ථ දැක්වීමක් තියෙන ඕන නැත්තන. අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පරිසහරණ අයං අදෝසෝ. අභ්‍යන්තරේ සමාහිත බවක් තියෙන වික්ෂේපේ මුලාව. දැන් අපි ආකාසඤ්ඤායතයට ගිහිල්ලා ඉන්න බෑ. ඒක සමාහිත බවක් තියෙනවා කියන්නේ මොකද? එයා මැරලා වැටෙනු. නිමසඤ්ඤාන ආසඤ්ඤායතනෙ ඉන්නත් බෑ. මහා කප්ප 84000 කින් ඒක නැති වෙලා යනවා. එතකොට ඒක තමයි අර අභිජ්ජා කවත මිච්ඡන්ත කියලා ඒක කිව්වේ. අර කෝට් එකක් ඊතලයක් ගහලා ඉරලා දැම්මා වගේ බුදුහාමුදුරුවෝ ඒක අතහැරියා කියන එක කිව්වා. ඒක තමයි මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ. එතකොට මේකේ අපි පෙන්වුවා ඕගලන්ට භාවනාව කරන හැටි. ඒකේ අපි මේ පෙන්වන්නේ මේ ඉද්ධිපාදයන් අතර සම්බන්ධතාවය කියන එක පෙන්වුවා. ඒ කියන්නේ මේකට ඇතුල් වීම කියන එක ඔයගලන්ට පේනවනේ. අර ප්‍රඥා ඩයග්‍රෑම් එකේ අපි ඇතුල් වුණා වාගේ ඥානපතේ නේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව ඒක හිම් භාවිතා කරලා මේකට ඇතුල් වුණා වාගේ තියෙන්නේ. ඉතින් මේක සම්බන්ධතාවය පෙන්වුවා ඡන්ද සමාධිය කියන එකට අපි ආවනම් ඊට පස්සේ චිත්ත සමාධිය කියන එක පවතින නම් මෙත්තාව කියන එක තියෙන්න ඕන. අර විරියට ගරු කරලා අපි ආවා මෙතෙන්ට. එතකොට දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤාවෙන් Tamanට පේනවා ඒක. මෙත්තා ප්‍රමාණි නැත්තම් මේක යන්න බෑ. ඉතින් ඒ මෙත්තාවම තියෙන්නත් ඕනේ මෙතනට. විමර්ශා සමාධිය මේ මුළු ඩයග්‍රෑම් එකේම මෙත්තාව කියන එක තියෙන්න ඕනේ. මෙත්තාවක් නැත්තම් අඩුම තරමින් මෙත්තාවක් නැත්තම් ඉද්ධිපාදයෝ නැත. ඒක තමයි මේක පෙන්වන්නේ. මේක පැත්තකින්. එතකොට දැන් අපිට මෙතන පැහැදිලි ප්‍රතිපදාවෙම අපිට මෙතන පැහැදිලි වුණා. අපිට ඊළඟට ආපහු චිත්ත සමාධිය කියන එක තියෙනවා නම් අපි දන්නවා මේක ඇල්ල අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේ ඊළඟ ඩයග්‍රෑම් එකේ. මොකද චිත්ත සමාධිය කියන එක මට පවතින්න නම් ඒකේ මගේ කරුණාව තියෙනවා. නැත්තම් ඒක හරියන්නේ නැහැ නේද? මම පානාති පාත ඒවා කරනවා නම් මේ චිත්ත සමාධිය කියන එක පවතින. ඒ කියන්නේ ද්වේෂය කියන එක නැහැ. ඒතකොට ද්වේෂය තියෙනවා හතුරු නෙමෙයි පෙන්නන්නේ නේද? ඒතකොට ඒ හතුරුන් කියනව නැති වෙන්න ඕනේ. ඉතින් එහෙමනම් මං චිත්තය සමාදම් කරනවා නම් පරුසාවාචි මෙතන පලාසය කිව්වම ගන්න පිසුනාවාචි කරනවා. පිසුනාවාචි කියන එක එහෙම මාතාරිනවා නම් ඒ කියන්නේ මගේ චිත්තේ එක්කව කරගත්තා. එහෙමනම් මොකද වෙන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේ මැද කෑල්ල ඇකිලෙනවා. මැද්දි තියෙන්නේ මේ සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. දැන් මම මුසාවාද කරන්නේ නැහැ, පානාතිපාත කරන්නේ නැහැ. එහෙමනම් උඩ මෙහෙම හරියට මගරිට වාගේ තිබුණා නම්, මැද්දි කෑල්ල ඇකිලුණා නම් සම්මා දිට්ඨියම කෙලින්ම යනවා සම්මා සමාධියට. එතකොට අන්න විමංසාව කියන එක එහෙමනම් අපිට අර ඉස්සෙල්ලා එකේ විමංසාව කියන එක ඇති වෙනවා. දැන් අපි ඊට පස්සේ මේ ඩයග්‍රෑම් වලින් පෙන්වන්නේ විමංසාවෙන් ඉඳන් විරිය දක්වා යන්න, විමංසායිද්ධිපාදයෙන් විරියට යන්න අපි ඉගෙන ගත යුතු ධර්මයන් තමයි අපි පෙන්වන්නේ මේ මයින්ඩ් ෆැක්ටරි එකත් එක්ක. එතකොට මේක ගියහින් පස්සේ අපි තේරුම් ගත්ත අපි මොකද්ද කරගන්නේ කියලා. මේ ලාභයි කියලා අරගෙන, රූපේ ලාභයි කියලා අරගෙනත් අපි කරන්නේ මොකද්ද? මෙතෙන් නිත්‍ය ඉඳන් අත්තට ගිහිල්ලා අන්න ජාතියක් කියන එක හදා ගන්නවා. ඒ පාර මේකෙදි හුඟාම ෆෝකස් කරලා පෙන්වුවා මේ වේදනාවට. මේක මම වේදනාව නිසා මේ වතුරු පාරවක් කරනවා වගේ නිත්‍යයි කියලා අත්තවාද උපාදාන අත්තභාව පටිලාභේ. එතකොට මම කරුණාවෙන් අප්‍රමාණයට යනවා නම් අපි තේරුම් ගත්තා මම මේ වැඩේ කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ වේදනාව නිසා වතුරුවක් කරන්න යන්නේ නැහැ. එහෙමනම් ඒක නිසා මං යම්කිසි ඉපදීමක් වෙන්න තියෙනවද? ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ එක්සිට් පොයින්ට් එක කියන එක. එතකොට මෙතන මේ 8 වෙනි ස්ලයිඩ් එකේදී ඔයගලන්ට පේනවා මේ දුස්සීල භාවය නිසා අපිට ඇතිවෙන්නා වූ ප්‍රශ්නේ. මෙතන සම්බන්ධතාවය පෙන්වනවා. මගේ මච්චරිය කියන එක තියෙනවා නම් අන්න දුස්සීල භාවය කියන එක තියෙනවා. ඉතින් හරිනේ වෙලෙන්ද හොරකම් කරන්නේ නේද? ග්‍රෑම් 800ක් ආදී වශයෙන්. එතකොට යාට ඒ සාතීය ලාභයි කියලා වංචාවන් එහෙම කරනවා කියන එක. එතකොට ඒක දෙපැත්තට යනවා. එතකොට දුස්සීල භාවයට තමයි මගේ මාන්නේ. කුකුල් පට්ටි කතාවෙන් ඉතින් හොඳට Tamanට පේනවා. එතකොට ඒක ඇති වුණා නම් අත්තා ඉදන් නිත්‍යයට සපෝට් කළා. එහෙමනම් නිත්‍යයි කියලා එතනින් අත්තවාද උපාදාන අත්තභාව පටිලාභී කියන එකට යනවා. එතකොට එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මට මේ දුස්සීල භාවය නිසා මානේ, මානේ නිසා දුස්සීල භාවය. එතකොට ඒක තේරුම් අරගෙන අපි මෙත්තාව කියන එක හොල්ලන්නේ නැති වෙන්න ඕනේ. අර මෙත්තාව වැටුණා නම් මගේ ඉද්දි කතාවල් වැටෙනවා. එතකොට මෙත්තාව කියන එක නොසෙල්ලී පවතින්න ඕනේ. මේ අශ්‍රද්ධාව කියන එක, කෝසජ්ජය, ඒ වගේම ප්‍රමාදය, උද්දච්චය, ඒ වගේම අවිද්‍යාව. ඉතින් ඒක සඳහා අපි භාවිතා කරන්න වෙනවා. එහෙනම් ශ්‍රද්ධා, ශ්‍රද්ධාදි මුච්චති, විරියම් පග්ගං අන්තෝ. අන්න ඒක මේ පහට විරුද්ධයි ඒක නේද? එතකොට දැන් එහෙනම් මේ දුස්සීල භාවයම පානාතිපාත එපා ආදී වශයෙන් තමන්ගේ සිත සමාදම් කරගන්න ඊළඟ මෙත්තාව පවත්තනු. ඊළඟට ආපහු මේ කෝසජ්ජී කියන එක මට ඇති වෙන්නේ, මේ කුසීත භවය කියන එක ඇති වෙන්නේ මොකක් නිසාද? ඒ රෝගී සංඥාවක් අරගෙන මේක ලකුණු අඹ ගෙඩියල් ආබයි කියලා අරගෙන වට කරකෝල මේ කතාව ආවේ. මේ කතාව ආව නම් ආපහු මගේ ප්‍රශ්නේ ඇති වෙනවා. ඒ පාර එහෙමනම් මගේ විරියක් භාවිතා කරනවා ඒකට. ඒක නොවෙන්නේ. ඊට පස්සේ අර සතියේදී අපි පමා වෙන්නේ නැහැ. දැන් තමන් දන්නව සමුදියේ කියන එක. ලාභ මච්චරිය, මේ ලාභයි කියලා ගත්ත නිසා තමයි මට කුසීත භාවය ඇති වෙන්නේ. අන්න සමුදියක් කියන එක දැකලා, අස්තංගමයක් දැකලා අන්න විරියට පමා වෙන්නේ නැතුවට තමන් ඒක ගන්නවා. එතකොට ඒ අනුවත් මෙත්තාව කියන එක තියෙනවා. ඉතින් මම රෝගී ගත්තොත් අර මගේ 100ට වෙච්ච ප්‍රශ්නේ නේද? මේක ගත්තා නම් ටේස්ට් බඩ්ස් ගිහිල්ලා ඉතින් ওই ප්‍රශ්නේ ආපහු තරහ යන කියන එක තියෙනවා. එතකොට ඊට පස්සේ ඉතින් උද්දච්චය කියන එක, ඒක කාම සංඥාවත් එක්ක සම්බන්ධ කරලා ඒක පෙන්නන, ඒක නැති වෙන්න ඕනේ, ඒක චිත්තය සමාදාහම් කරගන්නවා. ඒ වගේම මේ ප්‍රඥාව කියන එක ඕනේ, මේ අවිද්‍යාව කියන එක. දැන් පෙන්න ඕනේ කුකුල් පට්ටි දාගෙන ඉන්න එක නෙමෙයි හොඳ වැඩේ කියන එක. අර ඉස්සෙල්ලා හිටපු වැඩේ හොඳයි කියන එක මේ මනුස්සයාට පෙන්න ඕනේ. මේ මාන්නෙන් කතාවෙන් හරියන්නේ නැහැ කියන එක. එතකොට එහෙමනම් මෙතෙන්දී අපි පෙන්නලා දුන්නා මේ රේඛාව දික්කලොතින් කොහට දෙන්නේ? අර උපාරම්භ චිත්තයේ දෝෂාරෝපණ සිත කියන එකට. ඒක තව දෙකක් දික් කරා නම් කාමච්ඡන්දය. එහෙනම් කාමච්ඡන්දය නිසා මොකද්ද මට ඇති වෙන්නේ? අන්න දුස්සීල භාවය. දුස්සීල භාවය නිසා ඒකට මම මාන වෙනවා. අත්තා ඉඳන් නිත්‍යයට ගියා. එහෙමනම් අත්තවාද උපාදානෙ ඉඳන් අත්තභාව පටිලාභී දුක්ඛයකට මම එනවා කියලා. ඉතින් ඒක එහෙනම් මෙන්න මේ රේඛාව තමයි යම තමන්ට භාවනාවට වැටේ. මේ රේඛාවයි මේ රේඛාවයි ඔච්චරනේ තියෙන්නේ මේ භාවනාවේ නේද? එතකොට මේ අර ආනිජ සප්පාය සූත්‍රයේ අනාසෝචිත් එකත් එක ගත්ත එක්කනට පේනවා මේ රේඛාව මෙහෙම කරකෝන එක තමයි මේ කරන්නේ. 1A 2A කිය කිවි ඕක තමයි මේක කරකෝල උන්නැති කරගත්තා වූ දේ. ඉතින් දුකටම මම කැමති වුණා කියන එක තමයි අන්තිමට වෙලා තියෙන්නේ. ඒක තමයි භාවනාවට ගන්න තියෙන්නේ. හොඳයි එහෙනම් අපි මිනිත්තු 5ක් විතර අරගෙන 10ක් අරගෙන මනසට දාගෙන අපි භාවනා කරමු නේද?